යතිඋත්තරීතරෝ ත්‍රිවිධ රත්නින් අවසරයි. ඒ වගේම මේ ස්ථානයට වැඩමවා වැඩින් දින අති ගෞරවනීය මහා සංඝ රත්නින් අවසරයි. අනගාරික පින්වතුනි, ගුරු මෑණියනි, සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, දැන් අපි මේ ගත කරන්නේ පෙබරවාරි මාසය. ඉතින් අද පෙබරවාරි මාසයේ පොය දවස. මේක සතිය කීපයකට කලින් සතියකට එහා පැත්තේදී නිදහස් දවස සමරුවා ලංකාවේ සියලු දෙනා එකතු වෙනවා. පින්වතුනි, නිදහස්ද සමරන්න? මම මේ කතා කරන්නේ ලංකාවේ තියෙන ජාතික උත්සවයක් ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ඔබේ ජීවිතය ගැන. නිදහස්ද? හොඳට කල්පනා කරලා බලන්න සින්වදනේ, ඔබට පුළුවන් ද නිදහස් දිනේ සමරන්න? සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා පින්වතුනි, නිදහස් දිනේ දවසේ බොහොම අලංකාර විදියට කරුණු කාරණා සකස් කරලා ලොකු උත්සවයක් තියෙනවා. අපිට ඒක සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ. ඒකයි මම කිව්වේ අපි ඒක ගැන නෙමෙයි කියන්නේ කියලා. නමුත් මේ නිදහස් උත්සවයට සම්බන්ධ වෙලා ඉන්න රටේ නායකයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? ආරක්ෂක අංශේ. නිදහස්ද? නිදහස් නම් ආරක්ෂක අංශේ. ඒ උත්සවෙ බලන වෙලාවේ දරුවා පන්ති ගිහිල්ලා තාම ගෙදර ආවේ නැහැ. දැන් පැය භාගයක් විතර පරක්කු වෙලා සමහර වෙලෙත්. ඔබ නිදහසේ දේක බැලුවේ. ඒක බැලුවා නම්, ඒක බලන්න එතනට ගියා නම් සාක්කුව නිරන්තරයෙන් අත්වක ගන්න නෙමෙයිද බැලුවේ? පිරිස එතන හිටියා නම් එහෙම. මම දන්නේ මේ අවුරුද්ද නිදහස සැරයක් තිබ්බද නැද්ද කියලාවත්. තිබ්බනම් එතන මේ උත්සවයට ගිහිල්ලා හිටියා නම් පින්වතුනි ගෙදර යතුරු මල් පෝච්චිය යටින් තියලාම පාපිස්ස යටින් තියලාම ඔය තියෙන තියෙන දැන් ඔක්කොම හොරකම් කරන අයත් දන්නවා මොකද ඒගොල්ලොත් ඉතින් ඒකනේ කරන්නේ නිදහසේද හිටියේ බලන්න පින්වතුනි අපි මේ නිදහස් උත්සවය කියලා මොකද්ද සමරන්නේ කියලා මම නැවත වතාවක් කියනවා මේ February 4 වෙනිදාට තියෙන නිදහස් උත්සවයට යන්න එපා කියලාවත් ඒක වැඩක් නැති එකක් නේද ඔය එකක්වත් නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ලෝකේ පැවැත්මට තියෙන කිසිම දෙයක් ගැන මම කතා කරන්නේ නැහැ ඔබත් එක්ක ලෝකෙන් ඈතර වෙන්න අවශ්‍ය කාරණාවක් ගැන විතරයි කතා කරන්නේ එතකොට එහෙනම් හිතලා බලන්න නිදහස් උත්සවයේ සමනේත නිදහස සැමරුව පුදුම බයකින් සියලු දෙනා එකතු වෙලා එහෙනම් ඒකට නිදහස කියන්නේ නැහැ දැන් බලන්න අපි ওই නිදහස සමරනවා 1948 ඉඳලා දැන් 1948 කලිනුත් අපි නිදහස සමරුවා අපි ඉතින් මතක ඇති කාලයක් ගත්තොත් එහෙම ඔය ඉතිහාසය සම්බන්ධව කාරණාවලදී හරි එලාර රජුරුවන්ගෙන් අනුරාධපුර පැත්ත බේරගත්තට පස්සේ නිදහස සමරන්නේ තමයි ඒ පැත්තේ මිනිස්සු ඊට පස්සේ කාලිංග මාග වගේ අය ඇවිදලා යටත් කරගෙන ඒ අයගෙන් බේරගත්තට පස්සේ ආයෙ නිදහස සමරන ලන්නේ එතන පෘතුගීසි ඇවිදලා මොන හරි පැත්තක් අල්ලන් හිටියේ නම් ඒක නිදහස් කරගෙන ඒක සමරන්නේ ලන්දේසින් ගෙන සමරන්නේ ඔය දැන් ඔය අපි සමරන්නේ ඉංග්‍රීසින් එක ඉංග්‍රීසින් ගෙන නිදහස් වෙච්ච එක ඔය වගේ පින්විතනේ මේ අනන්ත සසරක් මුළුල්ලේදී නිදහස් උත්සවය කියලා සමරන්නේ නැති පින්විතනේ අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් නමුත් අපි තාම සමරනවා ඒකට හේතුව තමයි පින්විතනේ ඔය සමරණ කිසිම කෙනෙක් හරි නිදහසටපත් වෙච්ච නැති නිසා යම් උතුමෙක් හරි නිදහසටපත් වුණා නම් එදා ඉඳලා ඒ සමරණ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඒ උතුමා නිවිල යනවා ඒක තමයි නිදහස කියන්නේ අන්නේ නිදහසටපත් වෙන්න තමයි පින්වතුනි අපි උත්සාහ කරන්නේ ඒක උදෙසා තමයි අපි ඔබට හික්මෙන්න කියන්නේ ඒක උදෙසා තමයි පින්වතුනි මේ සියලු කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න කියලා කියන්නේ. ඒකට අවශ්‍ය දේවල් තමයි කරන්න කියන හැම මොහොතකම. මොකද මේ නිදහස ලැබුවා නම්. ඒ නිදහස භුක්ති විඳලා පිරිනවම් පාන්න පුළුවන්. බුද්ධ ආදී උතුමන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා. දහම් දේශනා කළේ පින්වතුනි අන්නේ නිදහස ලබන්න. එදෙනින් මෙහා දින කිසිම නිදහසක් ලැබල වැඩක් නැහැ පින්වතුනි. එදෙනින් මෙහා දින කිසිම නිදහසක් සමරල වැඩකුත් නැහැ. මොදේව නිදහස නෙමෙයි. අපි ජීවත් වෙන්නේ බයෙන් නම් මොන නිදහසක්ද? අපි ජීවත් වෙන්නේ පෙලිල්ලෙන් නම් මොන නිදහසක්ද? කැඩේ විඳේ නැහැ වෙනසේ කියලා බයෙන් නම් හැමදෙස්සම ඉන්නේ. කැඩිලා විඳලා නැහිලා වෙනසෙලා ගියාට පස්සේ දුකෙන් නම් හැමදෙස්සම ඉන්නේ, ශෝකයෙන් නම් හැමදෙස්සම ඉන්නේ. මොකද නිදහස කියන්නේ? මොකද ඒ පිළිබඳ සතුටු වෙන්න තියෙන්නේ. පිරිසක් නිදහස කියලා සතුටු වෙදී පින්වෙන්නේ තව පිරිසක් ඉස්පිරිතාල වල. අම්මා ඉස්පිරිතාලේ. නැත්තම් කොරෝනා හැදිලා නැත්තම් පිළිකාවක් හැදිලා. අන්තභාගය හැදිලා. අම්මා මැරෙන කිප්පේ. ඔක හිතන්නේ. මේ කොහොම නිදහස එතකොට? එතන තමන්ට සනීපයක් හැදිලා. එහෙමද තමන්ට නඩුවක්. නඩුහව වල පැටලිලා. එතන තමන්ව මරන්න හොයනවා කවුරු හරි. එතන තමන් කරපු වැරදකට නීතියෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙලා. නීතියෙන් හොයනවා. කොනිදහස්. ඒ වගේම නිදහස් දවසේ ජනාධිපතිතුමාගේ සමාව ලැබිලා හිරකරුව නිදහස් වෙන්නේ නැති. නිදහස් වුණාද පිට? ඒ හිරකරුව නිදහස් වුණා පින්වතුනි අර බිත්ති හතරයි යකඩ ගේට්ටුවෙන් ඉන්නුයි නිදහස් වුණා. නමුත් ඒ කයෙන් නිදහස් වෙන්න බැරි වුණානේ. නියම නිදහස් වීම කියන්නේ පින්වතුනි ඔන්නේ කියන කයෙන් නිදහස් වීම. තණ්හාව නැමැති වඩුවා හදන ඔය කය. ඔන්න කය නිදහස් වීම තමයි නිදහස් වීම කියන්නේ. කාටද පුළුවන් නිදහස් වෙන්න? පුළුවන් නම් අතල් අයින් වෙන්න බෑ. බෙල්ල වැල දාගෙන පුළුවන් ද කය නිදහස් වෙන්න? බෑ. තව කයක් හදනවා. ඔය ගේ හැමතිස්සෙම හැදෙනවා පින්ත. මොළයේ කර්මජෝ නිර්මාණය වෙන ගයක්. ඔය පළවෙනි රූප කලාපයේ කර්මජෝ නිර්මාණය වෙලා එතනින් එහාට ඒක සකස් වෙලා යන ක්‍රමවේදයක් තියෙනවා. ඒක අරූපාවචර බ්‍රහ්මයටත් එහෙමයි. එනම් මේ හිත නිර්මාණය වෙන්න අවශ්‍ය ඔය කියන කරුණු කාරණා ටික හැදෙනකම් සිංහදෙන කාටවත් නිදාසෙන්න නම් වෙන්නේ නැහැ. කාටවත් මේ කය කඩා ගන්න බෑ. කාටවත් මේ කය නැති කරගන්න බෑ. කය හැදෙන්න හේතුවක් තියෙනවා සිංහදෙන අවිද්‍යාව තෘෂ්ණා කියන මූල හේතුව. කර්මජය හැදෙන්නේ. ඒකට හිත බලපාන්නේ. ඒක හරි ගැඹුරු කාරණාවක් අභිධර්මයේ ගැන මන අවබෝධයක් තියෙනවනේ. මේ හිත දෙක ගැන දැනගත්තා නෙමෙයි අභිධර්ම ගැන මන අවබෝධයක් තියෙනවා. මේ දේවල් තේරෙයි. මම මේවා වැඩි කතා කරන්න යන්නේ නැහැ පිටින්. කතා කරන්නේ ඔබ අනාගාමී කියලා ඉල්ල මට කියන්න. ඊට පස්සේ මම ඔබත් එක්ක අභිධර්මයේ කතා කරන්නම් ඇති වෙන. අපිත් ආසේ අභිධර්මයේ කතා කරන්න. අපේ ගුරු දෙවරුන්ගෙන් අපි ඉගෙන ගත්ත මේ අභිධර්ම කාරණා පිටින් අපි නිරන්තරයෙන් මනසිකාර කරනවා. ඒ වෙලාවට නැගෙන ප්‍රීතිය මෙච්චරයි කියලා කියන්න බෑ. හැබැයි ප්‍රීතිය උදෙසා ගන්න දෙයක් ඒක. ඒක කිව්වේ ඔබ අනාගාමි ඵලයට පත් වෙලා ඉන්න අභිධර්මයේ කියලා දෙන්නම් ඇති වෙනවා. එහෙනම් බින්දුනේ ඔය කියන කය මූලික වශයෙන් මේ කර්මජ හේතුවකින් හැදෙන්නේ. ඊට පස්සේ තමයි චිත්තජ හේතුව එන්නේ. ඊට පස්සේ තමයි හිතට ගන්න පටන් ගන්න. කටත්තාච රූප කියන ස්වභාවයෙන් මුලින්ම හැදෙන්නේ මේ කර්මජෝ. කර්මජෝ හැදෙන්නේ මූල රූප වලට කියන කටත්තාච රූප කියලා. මොන කාය දසක භාව දසක වස්තු දසක ආදී වශයෙන් ඔහොම නම් ගලලා තියෙනවා ඒවා. ඔන්න ඔය කාය හැදෙලගෙන අතර කරගන්න පුළුවන් නම් අනේ නිදහස. දැන් මේ ජීවත් වෙනවා ජීවත් වෙලා මැරෙලා යනවා. ජීවත් වෙලා මැරුණා කියන්නේ පිටින් යාපස්සේ නැහැ. මොකද කර්මජ හේතු ඉතුරු ඒ තමයි. කර්මජ හේතු ඉතුරු වෙනනම් ආයි කාය හැදෙනවා. ඉතින් අර කියන කටත්තාජ රූපය හැදුනා නම් එහෙම. එතනින් යන මොකද වෙන ආය චිත්තජ රූප හට ගන්න පටන් ගන්නවා. ආය හිත් පහළ වෙන්න පටන් ගන්නවා. මනුස්සයන් නම් ගණී භවනේ වෙච්ච කයක් හදක් බවක එනවා. මේ ගණී භවනේ වෙච්ච මේ කරජ කයක් තියෙන්නේ ඒ මනුස්සයාට. දෙවරුන්ට ඔච්චර ගණී භවන කයක් නැහැ. නමුත් ගන්ධය වගේ දෙයක් සුගන්ධය ආග්‍රහණය කරගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. ඒ කාටවත් බෑ සීදී නසාක. මනුස්සේ පෝරකයට ගියා. නිදහස් වෙන්න. නිදහස්. අනේ මට මේ ලෝකේ ඉන්න බෑ මට හරි කරදරයි මේ ලෝකේ මම මේ ලෝකේ නිදහස් වෙලා යනවා. එල්ලෙනවා. ගලට පයින්නවා. මූදේ පයින්නවා. හොච්චෙට පයින්නවා. වහබනවා. පුළුවන් ද මෙරෙන්න? බෑ. මෙරෙන්න බෑ පින්. මෙරෙන්න පුළුවන් ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අන්නේ ක්‍රමෙට විතරයි පුංචි හින්දේ බේරෙන්න පුළුවන්. ඔබට බේරෙන්න ඕන නම් අන්නේ ක්‍රමයේ අනුගමනය කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ බේරෙන්න. අනේක જાති සංසාරං ආදි වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒක සාධාරණ ගහකාරකම් ගවේෂන්ත. මේ ගෘහයේ හදන කෙනා හොයාගත්තා. ගහකාරකම් ගවේෂන්ත මේ කවුද කියලා මේ ගෘහයේ හදන්නේ කවුද කියලා හොයන්නේ මොන ගෘහයේද හදන්නේ? මේ කය හදන වඩුවව හොයන්නේ කීයේ? මම ඒක ගැන වැඩි විස්තර කියන්නේ නැහැ මෙතන. මේක කියන්න පුළුවන් දවස් ගණන් කියන්න පුළුවන්. ඔය අනේක જાති සංසාරම් ගැන සතාගතයන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබෙන වෙලාවේ උන්වහන්සේට වැටහිච්ච ඒ කාරණා උන්වහන්සේගේ උදාන වාක්‍ය දවස් ගණන් දේශනා කරන්න පුළුවන් මෙතන. ඒ තරම් පරම ගම්භීර දේශනාවක් එතන තියෙන්නේ. එහෙනම් මේ ගහකාරකයා හොයාගන්න. ඒ ගහකාරකයා කවුද කිය කී බල බල එනකොට ගහකාරකයාව හම්බුණා. කවුද මේ ගහකාරකයා? මේ ගෘහයේ තනන කෙනා කවුද? ගෘහයේ කිව්වේ කියන කය. කය කිව්වේ මස්ලේ කය එහෙම නෙමෙයි. මූල වශයෙන් හැදෙන කය. කර්මජෝ හැදෙන කය. කර්මජෝ කය හැදුණොත් චිත්තජ කය හැදෙනවා. චිත්තජෝ එතනින් එහාට වැඩ පිළිවෙල පටන් ගන්න ආයතනය. නතර කරන්න බෑ. හැදුණොත් හැදෙනම තමයි යන්නේ. ඒක නතර කරන්න බෑ අල්ලලා. එහෙනම් අර කර්මජ ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕනේ. කර්මජ ස්වභාවයෙන් නිදහස් වෙන්න නම් රාගක්කේ දේශක්කේ මෝහක්කේ කරන්න ඕනේ. රාගක්කේ මෝහක්කේ දේශක්කේ වෙන නම් අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය වෙන්න ඕනේ. එහෙනම් මේ ග්‍රහකාරකයා කවුද කියලා උන්වහන්සේ දැක්කට පස්සේ මේ සියලු හේතු කාරණා දැකලා අන්තිමට උන්වහන්සේ මූලික වශයෙන් ඉදිරිපත් කළා ග්‍රහකාරකයා. කවුද? තණ්හා කියලා. ඔන්න ග්‍රහකාරකයා. මේ තණ්හාව කිව්වට පස්සේ බින්දුනේ ලෝක සත්‍යය හිතාගෙන ඉන්නේ තණ්හාව ගැන පොල් ගෙඩියට තියෙන තණ්හාව, ළමයට තියෙන තණ්හාව, ගෙදරට තියෙන තණ්හාව, ඒවත් තණ්හා තමයි. නමුත් එතනින් එහාට ගිය ලොකු තණ්හාවක් තියෙනවා බින්දුනේ. අපි ඒව ගැන අනාගතයේදී කතා කරමු. ඔබ එන්නකො මේ දෙස්සල. ඇවිදින්න මුණ ගහලා කතා කරමු. ගොඩාක් දේවල් තියෙනවා අපිට කියලා දෙන්න. හැබැයි මේ එක දේශනාවකින් කියන්න පුළුවන් නෙමෙයි. ඒ එහෙම කියන්න පුළුවන් දේවල් නෙමෙයි. සතියක් විතර ඔබ භාවනා වැඩසටහනකට ආවට පස්සේ මුළු සතියෙම දේශනා කළොත් මාත්‍රයක් අපි අවබෝධ කරගත්ත දේවල් වලින් මාත්‍රයක් අපේ ගුරු දෙවිවරු අපිට දීපු දේවල් වලින් මාත්‍රයක් කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙහි අපිත් එක ඉන්න ස්වාමින් වහන්සේලා අනගාരിക මහත්තුළු අපිත් එක පිටස්තරෙන් ඉඳගෙන නිරන්තරයෙන් සම්බන්ධ වෙන අනගාരിക මහත්මීන්ලා මේ හැමෝටම මේ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. ඒ මේ බණ නිරන්තරයෙන් අහලා ඒ මානසිකාර කරගෙන යනවා. ඉතින් උපාසක උපාසිකා ඇත්තන්ට මේක අපිට දෙන්න ඕනේ. ඒකට අපි වැඩ පිළිවෙලක් අනාගතයේදී සූදානම් කරනවා. ඒකයි ඔබට කියන්නේ හැමදෙස්සෙම ඉවසගෙන ඉන්න කියලා. කියන්න දේවල් ගොඩාක් තියෙනවා පින්වදිනේ. ඔබට තේරුම් කළ දෙන ඒවා ගොඩාක් තියෙනවා. නමුත් ඔබට පින තිබුණොත් විතරක් මේ දේවල් තේරෙයි. නැත්තම් මේ කියන එකම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඒක මම හොඳටම විශ්වාසයි. පින තමයි ඕවනි වෙන්ට හරය යන්නේ. ඒකයි හැමදෙස්සෙම පිනේ ඔබ සමාදම් කරවන්න හදන්නේ. එහෙම නැතුව පින්වදිනේ පින් කරන්න ගියද දිව්‍ය ලෝක යන්න කියලා එහෙම නෙමෙයි. දිව්‍ය ලෝකේ ඉන්න දේවරුත් බලාගෙන ඉන්නවා මනුස්ස ලෝකෙට එන්න. ඒ අපි ඔබට දිව්‍ය ලෝක යන්න කියලා කියන්නේ අපි කවදාවත්. අපි කියන්නේ පින් කරන්න කියලා. පින් කරන්න ඕන මොකද නිවනට. දානං සග්ගස්ස සෝපානං කියනකොට ඔය සග්ගස්ස කියන එකට ස්වර්ගය කියලා ගන්නත් පුළුවන්. තවාර්ථකින් ගන්න පුළුවන් නිවන කියලා. දානේ කියන එක නිවනට සෝපානය. ලිෆ්ට් එකක්. උස්සලා තියෙනවා. ඒකයි දන් දෙන්න කියන්නේ. නිවන තන හරි පහසු මඟ. මේ දේවල් හොඳට තේරුම් ගන්න. එහෙනම් බෙන්වදේ මේ නියම නිදහස ලබන්න. මේ අදාළ කරුණු කරගෙන යන්න තමයි අපි ඔබට හැමදෙස්සම මේ අවවාද දෙන්නේ. නියම නිදහස ලබනවා කියන එක පින්වතුනි ජනාධිපතිතුමාගේ අස්රෙන් නිදහසනේ හිරකරුවෙක් වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙම නැත්නම් පින්වතුනි කොහේ කණුවක බැඳලා හිටවම මිනිස්සෙක්ව ලෙහෙල නිදහස් කරනවා වගේ වැඩ පිළිවෙලක් නෙමෙයි. මේ නිදහස ලබනවා කියන එක පින්වතුනි ප්‍රතිපදාවක්. ඔන්න ඔය ප්‍රතිපදාව හරහා තමයි නිවන කියන එක උදා කරගන්න පුළුවන්. මේ ග්‍රහකාරකයව අයින් කරගන්න පුළුවන්. මේ පරාල සිඳින්න පුළුවන්. කැණි මඩල සිඳින්න පුළුවන්. ආයි මේ ගේ හදන්න බැරි කරන්න පුළුවන්. අර දස සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම බිඳලා දාන්න පුළුවන්. ඒක බිඳලා නම් ආයෙ ගේ හදන්න බෑ කවදාවත්. ඒක කරන්න පිණිසනේ යම් කිසි ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාවට පත් වෙන්න ඕනේ. කාවත් බලෙන් අල්ලලා පත් කරන්න බෑ ඒකට. ඒ ප්‍රතිපදාවට පත් වෙන්න සිද්ධ වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාර වෙන්න ඕනේ. සත්පුරුෂ සංසේවනේ ලැබෙන්න ඕනේ. දැන් බලන්න කොච්චර දේවල් වෙන්න ඕනද කියලා. සත්පුරුෂ සංසේවනේ ලැබෙන්න මොකද්ද බලපාන්නේ? සල්ලිද? සත්පුරුෂ සංසේවනේ ලැබෙන්න රහතන් වහන්සේ නමක් කුලියට ගත්තා නම් හරිද? පිංගතනි සත්පුරුෂ සංසේවනේ ලැබෙන්නේ පිනට. සද්ධර්ම ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ පිනට. යෝනිසෝ මනසිකාර වෙන්නේ පිනට. ධම්මානුධම්ම පටිපදාවට පත් වෙන්නේ පිනට. ඒකයි පින්වදිනේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා හැමතිස්සෙම කරන ලද පින පසසන්නේ. ඒකයි අපිත් ඔබ පුළුවන් තරම් පිනේ සමාදන් කරවන්නේ. හොඳට පින් කළා ඔබ මෙතනට ආවනම් කියන දේවල් සංගල් තේරෙනවා. හොඳට පව් කළා මෙතනට ආවනම් බුදුහාඳුර බණ කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් නිකමට ඉතල බලන්න පින්වදිනේ. තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ හොලවල අනිත් පැත්තෙන් සංඝ වේදයට පත් කළා. ඒ කඩු දෙකම දේවදත්ත හාමුදුරු. මින් තථාගතයන් වහන්සේගේ ඇසුරේ ඉන්නේ නැති. තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මවත් ඇහෙන්නේ නැති. වැඩක් උනාද කියලා? තේරුණාද කියලා එක මාත්‍රය. ඕවා කරන්න කලින් පින්වතුනි. උන්වහන්සේට ඉරිදි බලපවා තිබිලා තියෙනවා යම් යම් ආකාරයේ. ධර්ම මාත්‍රයක් අත තේරුන්නේ නැන්නේ. පව කරගත්තේ නැහැ. ගලව ගන්න බැරි පවක් කරගත්ත නිසා තථාගතයන් වහන්සේටවත් බෑ බේරන්න. නමුත් අඟුලිමාල කියන මිනිමරුවව තථාගතයන් වහන්සේ බේරගත්තා. ආලෝක යක්ෂයා කියන යක්ෂයාව බේරගත්ත තථාගතයන් වහන්සේ. නමුත් තථාගතයන් වහන්සේටවත් බේරන්න බැරි අවස්ථාවක් තිබිච්ච දේවදත්තව බේරගන්න බැරි වුණා. මේ තථාගතයන් වහන්සේට අඟුලිමාල වගේ තරුණ හොරෙක්ව මිනිමරුවෙක්ව බේර ගන්න පුළුවන්කම තියෙන්නේ නැති. නමුත් මේ අපිට එච්චර කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි අපි හැමතිස්සෙම ඔබට කියන්නේ. පුළුවන් තරම් පින් කරන්න කියලා. මොකද හේතුව පින්ගෙන තථාගතයන් වහන්සේට දීච්ච ඒ උතුම් ශක්තිය. අවමල් රේණුවක තරම් දෙයක්වත් අපිට නැහැ. යන්තම් අපි අවබෝධ කරගත්ත දහමක් ඔබට දෙසන්න විතරයි පුළුවන්. එහෙනම් ඔබට තියෙන ඕන සිංහ තුනේ ලොකු පුණ්‍ය ශක්තිය. ඒ පුණ්‍ය ශක්තිය තිබුණොත් පින්වතුනි ඒකාන්තයෙන්ම ඔබට මේ කියන ධර්ම තේරෙයි. සහ ඔබ ඉන්න තැනක පින්වතුනි අදාළ ධර්ම කියවේ. මොකද ඔබ හොඳටම දන්නවා පින්වතුනි අපි කවදාවත් දේශනාවකට වඩින්නේ නැහැ මේ අහවල් එක දේශනා කරනවා කියලා හිතාගෙන. එතනට වැඩියට පස්සේ එතන ඉන්න පිරිසට අදාළව ධර්ම කරුණු කියවෙනවා. ඒක නිසා තමයි ඔබ හැමතිස්සෙම කියන්නේ අනේ මං හිතාගෙන හිටියා ප්‍රශ්නයක් ඒක මහඳුරෝ කිව්වා මගේ හිත දැනගෙන කියවුවා වගේ තමයි කියලා හැමතිස්සෙම කියන්නේ. ඔක අපිට නිරන්තරයෙන් ඇහිලා තියෙනවා. අපි කවදාවත් පින්වතුනි මෙහෙම දේශනාවක් කරනවා කියලා හිතාගෙන ඉන්නේ නැහැ. අපි හැමතිස්සෙම අදිස්ථාන කරලා තියෙන එතන ඉන්න ඒ ආයගේ තියෙන පුණ්‍ය ශක්තිය අනුකූලව එයාට අවශ්‍ය දේශනාවක් කියවෙන්නේ කියලා. ඒකයි පින්වතුනි දැන් මෙහෙම ඉඳගෙන මේ කැමරාවකට බණ කියන එක එච්චර සාර්ථක නැහැ. නමුත් මෙන්න කරන්නම දෙයක් නැත්තම් මේකනේ කරන්න වෙන්නේ. මොකද මේක අහන්නේ කවුද කියලාවත් මම දන්නේ නැහැ. ඇත්තටම කවුරු හරි මේක අහනවද කියලාවත් මම දන්නේ නැහැ. එතකොට මේ දේශනාවකට වඩා පින්වතුනි පණිවිඩ දෙනවා වගේ මේ දෙන්නේ. මොකද ග්‍රහණය කරගන්න කෙනා මේක ග්‍රහණය කරගන්නවද? ග්‍රහණය කරගන්න කෙනාගේ මානසිකත්වය මොකද්ද? ඔය මොකුත් දන්නේ නැතුව තමයි මේ දේශනාව යන්නේ. තවද ඔබ ඉස්සරහට ඇවිල්ලා දහම අහනවා නම් එතකොට තනිකරම පින්වතුනි ඔබට අවශ්‍ය දේවල් කතා වෙනවා. ඉතින් මේක දැන් සුපර් මාකට් එකක් වගේ තමයි දැන් ඉතින්. අවශ්‍ය ඒවා ගන්න අනවශ්‍ය කියලා හිතනවා අයින් කළා දා. එතකොට එහෙනම් හොඳ ආකාරවම පුණ්‍ය ශක්තියක් තියෙන මිනිසෙකුට තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා වෙද්දී ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙන්න තියෙන ධම් කඳ දේශනා කරද්දී මේ කියන්නේ මටමයි කියලා හැඟෙන්න පටන් ගන්නේ. ඒ හැඟෙන්න පටන් අරගෙන පින්වසනේ. ඒ කෙනාට මේ ධර්ම ටිකින් ටික තේරෙන්න පටන් ගනී. යෝනිසෝ මනසිකාර වෙන්න පටන් ගනී. ධම්මානුධම්ම පටිපදාවට පත් වෙනවා. ඒසුලින් ඒ කාන්තියම පින්වදෙනේ සෝතාපන්න ඵලයේ පිහිටන්න පුළුවන්. එතකොට එහෙනම් ප්‍රධානම කාරණා වෙලා තියෙන ප්‍රධානම හේතු වෙලා තියෙන පින්වසනේ අන්නේ කියප කෙනාගේ තින. ඒ තින තිබුණා නම් අදාළ දහම් කාරණා කියේවි. සමහර මේ පුද්ගලයා ඉන්නවා පිළිඳින බොහෝම හොඳට පින් කළා. පින් කඳන් විදියට ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා බණහන්. එහෙම කෙනෙක් ඇවිදලා දේශනාවක් අහන වෙලාවට පින්ඳින දේශනාව හරි සාර්ථකයි. මම මේ කියන්නේ ගොඩාක් ධර්මයේ දන්න කෙනෙක් ඇවිල්ලා ඉඳන් ඉන්න ගැන කතාවක් නෙමෙයි. ගොඩාක් පින් කරපු කෙනෙක්. ඒක අපි දන්නේ නැහැ. එයා පින් කළාද, පව් කළාද, කවුද ගින්දමන්ද කියලා අපි මොකුත් දන්නේ නැහැ. අපි දැනගන්න අවශ්‍ය නැහැ නේද පින්ඳින. කර්ම ශක්තිය නම් විපාක ශක්තිය නම් මේ හැමදේම සිද්ධ කරන්නේ. විපාකයෙන්ම නම් හිතත් හටගන්නේ. විපාකයෙන්ම නම් මේ රූපත් හටගන්නේ. ඇහි රූපය දෙක ඝට්ටණය වෙන්නේ විපාකෙතම නම්. අපි මොනව කරන්නේ? අපි කියලා කරන්නේ කවුද ඉන්නේ? එහෙමනම් ඒ වගේ පුද්ගලයෙක් කියලා අපි දන්නෙත් නැහැ කවුද කියලා. ඒ වගේ පුද්ගලයෙක් කියලා ඉඳගෙන ඉන්න වෙලාවට පින්වතුනි සමහර විට විශේෂ දහම් කාරණා කියනවා. ඒ කෙනාට අවශ්‍යම දහම් කාරණාව කියනවා. සමහර වෙලාවල් තියෙන පුළුවන් පින්වතුනි 100ක් විතර බණහන් ඉඳගෙන ඉන්න එක පුද්ගලෙක් ඇවිල්ලා ඉඳ ගන්නකම් විවිධ දේවල් කතා වෙනවා දේශනාව. එක පුද්ගලෙක් කියනවා මේ පුද්ගලයා ඇවිල්ලා ඉඳගත්ත ගම දේශනාව වෙන පැත්තකට හැරෙනවා. හරිලා දිගින් දිගට මේ දේශනාව යනවා. අනිත් අය ඔළුව කහනවා ඈනුන් අරිනවා. අරගෙන විතරක් දැස් දල්වාගෙන අහගෙන ඉන්නවා. දේශනාව සමාප්ත වුණා. භාගයක් නිදි. අනිත් භාගෙ නිදි මැලි කඩනවා. නමුත් අර පුද්ගලයා බොහොම දීප්තිමත් දැසකින් යුක්තව, බොහොම දීප්තිමත් මනසකින් යුක්තව සාදුකාරයක් දීලා නැගිටලා යනවා. එහෙනම් මේ දේශනාව කෙරලා තියෙන කාටද? ඒ පුද්ගලයා. තථාගතයන් වහන්සේගේ සමය එහෙම වෙච්ච අවස්ථාවම ලෝණ තරම් තියෙනවා. පේශකාරී දිනේ කියන්නේ එහෙම එක අවස්ථාව. කොච්චර පිළි සිටියත් තථාගතයන් වහන්සේ වැඩිම පේශකාරී දිනේට බර කියන්නේ බොහොම කෙටියෙන් දේශනාවක් කළා එච්චරයි. පුණ්‍ය ශක්තිය. නිවනක් අදිස්ථාන කරගෙන කරපු පින. දිව්‍ය ලෝකයක් අදිස්ථාන කරගෙන කරපු පින ගැන නේ මම මේ කියන්නේ පින්ද? ඒක මේ කාම භෝගී ජීවිතයක් ගත කරන්න මහ පෙරේත හැංගීමක් ඒක. මම ආයෙත් කියන්නේ මේ දිව්‍ය ලෝකයක් යන්න එපා කියන එහෙම නෙමෙයි. කැමතිය දිව්‍ය ලෝක යන, කැමතිය බ්‍රහ්ම ලෝක යන, කැමතිය අරූපෙට යන්න. නිවනට යන්න ඕනේ අපිත් එක්ක එකතු වෙන්න. බොහොම සරලයි. දිව්‍ය ලෝක යන්න එපා කියන්නේ අපි. කාට හරි දිව්‍ය ලෝක යන්න ඕන නම් යන්න. ඒ සතර පායට යන්න එපා කියනනම් ඉතින් කියනවා ඉතින්. කාරණේ ගොන්න නැහැ ඉන්න එපා මට සතර පායට යන්න කියන්නේ. මම යන සතර පායට. අනේ යන්න. එච්චරයි. අපි රණ්ඩුවක් නැහැනේ. සතර පායට යන්න ඕනෙම කියනවා අනේ යන්න. යන්න. එහෙනම් මේ පින් කරන්න කියන්නේ පින් කියන්නේ දිව්‍ය ලෝක බලාගෙන නෙමෙයි. මම නම් ඔබට සිංහදුවේ දැහැන් වඩන්න කියලාවත් කියන්නේ නැහැ බ්‍රහ්ම ලෝකවල යන්න. නේද ඔබට වඩන්න ඕන නම් වඩන්න. වඩල බ්‍රහ්ම ලෝකේ යන්න. තමයි ඔබට කියන්නේ. අපි අවබෝධ කරගත්ත දහමක් තියෙන මෙන්න මේ දහම අවබෝධ කරගන්න උත්සාහ කරා. දහම අවබෝධ කරගෙන පින්වදිනේ වඩන දැහැනක් වඩා ගන්න. දහමක් අවබෝධ කරන්නේ නැතුව දැහැනක් වඩනවා කියලා කියන්නේ ආර්ය දැහැනක් නෙමෙයි වැඩෙන්නේ අනාර්ය දැහැනක්මයි වැඩෙන්නේ ඒකාන්තේ. අනාර්ය දැහැනක් වැඩනොත් එහෙම බ්‍රහ්ම ලෝකේ යනවා ඉතින්. දැහැන් පිරිහෙ නැතුව හිටියෝ. අද දැහැනක් වල්ලා පස්සේ දරුවොත් අදලා ඔය ඔක්කොම කළාට මම දැහැන් තියනවා කියලා හිතුවොත් ඒක මහා මෝඩ කතාවක්. ඊයේ මට දැහැනක් ලැබුණා. ඊට පස්සේ මම කසාද බැඳලා හොඳට හිටියා. මිනි මරල හිරෙත් ගියා. ඊට පස්සේ මම මැරුණා. මම දැන් බ්‍රහ්ම ලෝකේ දැනන්නේ. කියලා කරගෙන යනකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊයේ දවිත දැහැන්න මේ තව මාසෙකින් බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ යන නම් මේ වෙලාවේ දැහැන් මේ වෙලාවේ දැහැන් ගත වෙලා ඉන්නේ. මේ මානසිකත්වයෙන් ඉන්නේ බ්‍රහ්ම ලෝකේට යන. එහෙමනම් පින්වතුනි අපි ඔබට හැමදෙස්සෙම කියන්නේ මෙන්න මේ දහම් පරයය තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු දහම මුලින්ම තේරුම් ගන්න එකයි කරන්න ඕනේ. ඒක තේරෙන්නේ නැතුව මොනව කළත් වැඩක් නැහැ. මුළු ත්‍රිපිටකයේම කියවුවත් තේරෙන්නේ නැහැ පින්වතුනි. ඉස්සෙල්ලා යතුර හොයා ගන්න ඕනේ. ඉස්සෙල්ලා ත්‍රිපිටකය කියවන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ පින්වතුනි. දැන් ඔය සමහර යන්ත්‍ර තියෙනවා. දැන් සංසාර සාරෝග විනීත නීසං කියලා. අහලා දින ගාතාවක් තියෙනවා. ඔය ගාතාව දළදා මාලිගාවේ තිමිල හම්බුණා කියලා ආදි වශයෙන් විවිධ කතා තියෙනවා මේ යන්ත්‍රය සම්බන්ධ. එතකොට මේක යන්ත්‍රයක්. එතකොට දිව්‍ය ලෝකෙන් ආපු ගාන්ධර්වෙක් මේ යන්ත්‍රය සකස් කරලා දුන්නා කියලා ආදි වශයෙන් එහෙමත් කියනවා. ඉතින් මේක මොහොම මනරම් බොහොම වටින ගාථා රත්නයක්. එතකොට මේ ගාථා රත්නේ දිව්‍ය රත්නේ කියන්නේ දිව්‍ය රත්නේ ගුණ කියවෙන මහා වටින ගාථා රත්නයක්. එතකොට මේ ගාථා රත්නේ පාවිච්චි කරගෙන තියෙන යන්ත්‍රයක් හදලා තියෙනවා. ඔබේ යන්ත්‍රය දැකලා ඇති. මෙලු මරක් ආකාරය වගේ තියෙනවා. ඒකේ මැද්දේ සංඛ්‍යල දෙයලා තියෙනවා. එතනින් එහාට ඒක එහෙම තියෙනවා. එතකොට ඒ යන්ත්‍රය කියවන්න බෑ හැමෝටම. ඒ යන්ත්‍රය කියවනවා නම් ඒක කියවන්න පුළුවන් විදිහක් තියෙනවා. යතුරක් තියෙනවා. හැම එකකටම. කී එකක් තියෙනවා. අන්නේ කී එකෙන් තමයි ඒක කියවන්න පුළුවන්. ඒ යතුර හොයාගත්තේ නැත්නම් කියවන්න හම් වෙන්නේ නැහැ. නැල අකුරු ටික කියවන්න පුළුවන්. ඔන්න මැද්දෙන් පටන් ගන්න සං කියලා ඉතින් පටන් ගත්තා. ඊට පස්සේ කොහේ හරි දෙන එකක් කියවුවා. සංගම් මං සං කියලා ඔය මොන හරි කියවයි. ඒ කියවල ඉරලා කියා මං කියවුවා. මම ඔන්න ලයි කියලා පෙන්නන්නම් කියලා ආයිත් කියයි. සංගම් මං ගං ගුං ගං කියලා ඒවා තියෙන ඔය කියා ඒ කොහෙන් හරි පටන් අරගෙන කියන්නේ ඉතින්. ඒ කිව්වට ගාතාව කියවෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි සිංහල යතුරු නැතුව ත්‍රිපිටකය කියවන්න බෑ. යතුරු නැතුව ත්‍රිපිටකය කියවද්දි පින්වතුනි තේරෙන්නේ තනිකරම අයෝනිසෝ මානසිකාරයට තමයි පත් වෙන්නේ. අයෝනිසෝ මානසිකාරයට පත් වීම තුන කවදාවත් තථාගතයන් වහන්සේගේ දේශනාව තේරෙන්නේ නැහැ. මත්නම් තේරෙන විදිහට පින්වතුනි සෝතාපන්න පුද්ගලයෙක් හැරෙන්න. අඳුම ධර්මයේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයට හරි පත් වෙලා. ඒ කියන්නේ යතුරු යන්තම් අතේ ගෑවිලා ගිහිල්ලා හරි තියෙන්න ඕනේ පින්වතුනි. ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න. නැත්තම් සම්පූර්ණයෙන්ම බොරු කියවන්නේ ත්‍රිපිටකය කියනවා කියලා. කොහොමද තේරුම් ගන්න බලන්න මේ දේම. යතුරු හොයා ගන්න. ඔක්කොටම කලින්. ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න සිංහල. ඉතින් ස්වාමීන් අපි කොහෙන්ද ආර්යයන් වහන්සේලා හොයා ගන්න? පින් කරන්න. එතන ආර්යයන් වහන්සේලා හම්බෙයි. ඒකයි ඔබට කියන්නේ. ආර්යයන් වහන්සේලා ඕනේ තරම් ඇති පින්නත. ඔබ පින් කරන්න ඔබට ඒතර හම්බෙයි. දැන් මිනිස්සු කියන්නේ ඒ මේ මනුස්සයන් නම් පුදුම වෙනක් තිබේ මේ මනුස්සයන්ට මැනිකක් හම්බුණානේ. මේ මනුස්සයට මේ පින නිසා මැනිකක් හම්බුණා. හා දැන් ඒක මැනික් විතරද පිනට හම්බෙන්නේ? ඒ කියන්නේ මෙච්චර කාලෙකුත් මැනික් තිබුණ නැද්ද එතකොට ලෝකේ? මැනික් තිබුණා. ඒ මනුස්සයාගේම ගෙදර. ඔය ළිඳ කපන්න කියලා හිතාගෙන හිටපු තැන. පොළොවේ ඇතුලේ මැනික් තිබුණා. ඒ මැනික කොහෙවත් ගියේ නැහැ. තිබුණා. මනුස්සයා ළිඳ කපන්න හිතුන්නේ නැහැ. ඇයි ඒ? පින තිබුණේ. මොනවා හරි ගමයක් මොනවා හරි පිනක් කරපු පිනක් නිසා ඒ පින ඇදලා එලේ මනසට දෙන මෙතනම නිඳ කපන්න ඕනේ. තමයි ඒකට සම්බන්ධ වෙච්ච තව කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ අතීතයේ කරපු පිනකට සම්බන්ධ වුණා තව යාළුවෙක් ඒ පිනට සම්බන්ධ වුණා කෙනෙක් ඇවිල්ලා. එතන යාට මග පෙන්නුවා ඔයා ගිහිල්ලා මෙන්න මෙහෙම කරන්න කියලා. මොනවා හරි වැඩ පිළිවෙලකට සම්බන්ධ වුණා සසර ගණන් දෙනවත් තියෙනවා. ඒ මනුස්සයා තමයි අන්තිමට නැකත් කරුවා වදසෙන් හෝ එහෙම නැත්නම් වතුර තියනවද නැද්ද කියලා බලන්න ආපු ඒ රස්සස් විශේෂඥ කවුරු හරි කෙනා පස්සෙන් ආවේ. එයා කිව්වා මෙන්න මෙතන කපන්න මෙතන වතුර තියෙනවා කියලා. ඒක ඇපුවා. ඇපුවා මැනික හම්බුනා. පිනට. කියලා මැනික හම්බුනේ පිනට නම් වෙන්නේ. මෙච්චර කල් පොළවේ යට තිබුණා හමු තමන්ට හම්බ වෙලා නැති මැනික පිනට නම් හම්බුනේ. ආර්යයන් වහන්සේලා ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. මේ ඔබේ ගමේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේ නමද නැද්ද කියලා කවුද දන්නේ? මොන ගේ තමන්ගේ ගමේ පන්සලට වැඩි. තමන්ගේ ඔබ ආරණ්‍ය සේනාසනයකට වැඩි. එතන ආරණ්‍ය වාසලේ ඉන්නේ. මොකක් නිසාද? පින. ඔබට කවදා හරි දවසක ආරණ්‍ය වාසලේ ළමත් දැర్శණය වෙන්නේ පිනට. හරි ආනන්දස්සාදී. ඇස් දෙකට දකින්න නෙමෙයි පින්වත. හරි ආනන්දස්සාදී කිව්වේ. ආර්යයන් වහන්සේව දැర్శන වෙනවා කිව්වේ. ඇස් දෙකට දකින්න නෙමෙයි. මොකද ආර්ය ස්වභාවය ඇඟේ නැහනේ. ඇස් දෙකට දකින්න ඇඟක්නේ. ආර්ය ස්වභාවය දෙන හිතේ. එහෙනම් Taman හිතෙන් ඒ හිත පිළිසිඳින්න පුළුවන්. ඒවත් හිතෙන් හිත දැනගන්නවා කියන එක නෙමෙයි. ඒ උතුම් ආර්යයන් වහන්සේ නමක් කියලා Taman අවබෝධයට පත් වෙනවා. ඒකට දහම් ප්‍රවණේ කරන්නේ. ඒ ශ්‍රමණේ දහම් ශ්‍රවණේ කරන ආර්යයන් වහන්සේ නමක් ඔබට මුණ ගැහෙන්නේ පින්වතුනි ඒ කාන්තේම පිනට. මේ පින්වතුනි අද්දුළු ප්‍රත්‍යක්ෂ දේපා. අපි කරගත්ත පින නිසාමයි පින්වතුනි අපේ ගුරු දෙවිවරු අපිට මුණ ගැහුණේ. අදටත් අපිට අවවාද අනුශාසනා දීගෙන අපිව නිරන්තරයෙන් ආරක්ෂා කරගෙන අපිට මඟ වඩන්න කියලා දීලා ඒ කටයුතු කරන්නේ ගුරු දෙවිවරුම තමයි මේ. අපි කරපු මහා පිනක් නිසා අපිට ලැබිච්ච. ඉතින් ඔබත් පින් කරන්න. සමාන ඔබ කරන පින් නිසා වෙන්නේ නැති පින්ඳුනි අපිත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. සමහරවල් අපි වැරදි පිරිසක් නම් පින්වතුනි ඔබගේ නිවනට අපි නෙමෙයි නම් උදව් කරන්නේ. ඔබ තාම පින් කරද්දි පින්වතුනි ඔබ අපෙන් ගැලවිලා වෙන තැනකට යයි. ඒකට අපි විරුද්ධයි දෙයකට. මාත්‍රකත් එහෙම නෑ. අපිට වනේ පින්වතුනි ඔබ සුවයෙන් ඉන්නවා දැකේ. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්. මේ සුඛය කියලා කියන්නේ පින්වතුනි භවාන්තේ. මේ භව කෙලවර කිරීම. අන්නේ භව කෙලවර කිරීමෙන් ලබන මහා සුවයටපත් වෙනවනේ මේ සියලු ලෝක සියලු සත්ත්වයෝ. ඒක තමයි අපේ එකම අදිස්ථානය. ඒකයි ඔබ හැමතිස්සම පිනේ සමාදන් කරවන්න හදන්නේ. ඒකයි හැමතිස්සම මේ පින වර්ණනා කරන්නේ. ඒකයි හැමතිස්සම පින්වතුනි මේ සුදු ගතිය වර්ණනා කරන්නේ. සුදු මිනිස්සු නිවන් දකිනවා. ඒක අපිට හොඳට පේන්න තියෙනවා පින්. මේ අපේ ආරාමයෙන් පේන්න තියෙනවා. මම මේ අපේ ආරාමය ගැන කියන්නේ මම දන්නේ අපේ ආරාමය ගැන විතරක් නිසා. අනෙක් පන්සල් ආරාම මේ ඔක්කොම මේ જાතිය ඇති පින්වතුනි මොකද හේතුව බුද්ධ ශාසනය හික්මෙන උතුමන් වහන්සේලා ඉන්නේ. ඒ හැම එකක්ම එහෙම ඇති. මම මේ ආරාමෙ වැඩවසන නිසා පින්වතුනි අපිට පේනවා මේ ආරාමෙන්න සීදු දෙනාගේ හැටි. හේන උපසම්පදා භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි. සාමණේරයන් වහන්සේලා. අනගාരിക මහත්තුරු. අනගාരികාව. අපේ දායක දායිකාව මේ හැම කෙනාම පින්වතුනි. ඉතල අපේ පුණ්‍ය බාරයට සම්බන්ධ වෙලා කටයුතු කරන හැමෝම පුදුම සුදු ගතියෙන් ජීවත් වෙන්නේ. ඒක නිසා පින්වතුනි, ඒ අය දවසින් දවස නිවන යනවා. ඒ අයට කරන දේශනාවක් ඔබ ඇහුවොත් එහෙම පින්වතුනි. ඔබට ඇනේ සමහර විට. අනේ ඇයි අපිට එහෙම අවස්ථාවක් නැත්තේ කියලා. මන් දන්නේ ඒක. දවසක ඔබ ඇවිල්ලා ඉස්සරහ ඉඳගෙන බලන්න. ඔබට අවශ්‍ය දේශනාව කියවේ. ඒකට හේතුව පින්වතුනි, ඒ උතුම් පිරිස උදේ ඉඳලා රෑ වෙනකම් පින් කරනවා. එක්ක පින එක්ක කුසලයේ, එක්ක පින එක්ක කුසලයේ. පින කියන්නේ තව කෙනෙක්ගේ නිවනට උදව් කිරීම. කුසලයේ කියන්නේ තමන්ගේ නිවනට උදව් කර ගැනීම. ඉතින් තමන්ගේ නිවන කර ගැනීමත් තව කෙනෙකුට පීඩ වීමත් කියන කරුණ දෙක තමයි අපි ගෙදර උදේ ඉඳලා රැවණකම් කරන්නේ. මොකද වෙන රස්තාවක් නැහැ අපේ ආරාමේ. මොන කවුරුත් අපිට දාන වලට ආරාධනා කරන්නේ නැහැ. කවුරුත් අපිට පාන්දු ගුරු වලට ආරාධනා කරන්නේ නැහැ. ඒව කරන උතුම් ස්වාමීන් වහන්සේලා පිරිසක් වෙනම ඉන්නවා. උන්වහන්සේලා මග වඩා ගන්න ගමන් ඒ කටයුතුත් කරනවා. ඉතින් හරි ශ්‍රේෂ්ඨයි තින්නත. ඉතින් අපිට මේ කටයුතු නැති නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපිත් එක්ක මේ වැඩ කටයුතු කරන මේ පිරිසට දහම් දෙසන්. එයාගේ දුවා දරුවන්ට දහම් දෙසන්. ඉතින් මේ සමාජීය මෙහෙවරක් අපිත් කරන්නේ මොකද අපිත් උන්වහන්සේලාගෙන් මේ දේවල් ඉගෙන ගන්න. අපි දකිනවා පින්වතුනි උන්වහන්සේලා කරන මහා සත් ක්‍රියාව. මේ කොරෝනා සමයේත් පින්වතුනි මේ දේවල් උන්වහන්සේලා පිළිහිලා ඉටු කරනවා. පන්සලක් ගත්තොත් එහෙම පින්වතුනි ඕනේ තරම් බෞද්ධක සැප සම්පත් තියෙන දන පන්සලක් කියලා කියන්නේ. මොන හේතුවද දායක පුද පූජා පවත්වන? අද ඉඳලා නෙමෙයි තියෙන්නේ. ඒ කාලේ ඉඳලා පවත්වලා තියෙනවා. ඉඳන් කඩන් ඕන තරම් පූජා කළා තියෙනවා පන්සල් වලට මිනිස්සු. ඒ ස්වාමීන් වහන්සේලා කාගේවත් නිවසකට දානකට වඩින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් උන්වහන්සේලා වඩින්නේ පින්වතුනි. පිරිසකට හේතු වෙන අනුකම්පාව. අපි ඔය කෝණයෙන් දකින්න ඕනේ හැමතිස්සෙම. ඔය මිනිස්සුන කියෝ කියන කතා අහන්න එපා. අපි උන්වහන්සේලාගෙන් දේවල් ඉගෙන ගන්නවා කියන්නේ. ඒ සමාජ සත්කාරය. ඉතින් අපිට ඒවට සම්බන්ධ වෙන්න බැරි නිසා ඉතින් ඔබට දහම් දේශනවා. ඔබේ දරුවට දහම් දේශනවා. තරුණ පිරිසට දහම් දේශනවා. වයසක පිරිසට දහම් දේශනවා. ඉතින් අපි දහම් දේශනවා හැමෝටම. ඒ විදිහට පින්වතුනි මහා පින්කම් සිද්ධ කරගන්න. ඒ වගේම මේ ආරාම විහාර මේ නිර්මාණය කිරීම උදෙසා අපිට කරන්න පුළුවන් මට්ටමින් අපි දායක වෙනවා. ওই විදිහට පින්වතුනි උදේ ඉඳලා රැ වෙනකම් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු වල මේ සියලු දෙනා නියැලලා ඉන්නේ. ඇත්තම කිව්වොත් පිනක් නොකරන වෙලාවක නැති තරම්. බලන්න මොන තරම් වාසනාවන්තද කියලා. නිකම්ම හිතලා බලන්න සිංහතුනි. දැන් අපි ගත්තොත් එහෙම. දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ බාරව කටයුතු කරන. දියවඩන නිලමෙතුමා ගත්තොත්. මොන තරම් පුණ්‍යවන්ත කෙනෙක් වෙන්න ඕනේද උදන්ටපත් වෙන්න. ඒ වගේම මහානායක හාමුදුරන් වහන්සේලා ගත්තොත් මොන තරම් පුණ්‍යවන්ත වෙන්න ඕනේද ඒ තනතුරු වලටපත් වෙන්න. මොකද උන්වහන්සේලා එතුමලා මේ රස්තාව විදිහට තමන්ගේ ජීවිත ජීවිකාව නැත්නම් ජීවත් වෙන වැඩපිළිවෙල දළදා හාමුදුරන් එක්ක තියෙනවා. විශේෂයෙන් දේවල නිලමෙතුමා වගේ ගත්තොත් බාරව ඉන්නේ දන්තධාතුන් වහන්සේ. මොන තරම් පුණ්‍යවන්ත කෙනෙක් වෙන්න ඕනේද? ඒ වගේ වෙනසනේ මුළු දවසම උදේ ඉඳලා රැ වෙනකම්ම පින් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. ජීවිකාවම පිනෙන් ගෙවෙන්නේ. මොනතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා හිතලා බලන්න. ඒකයි පින්වතුනි ඒ කාලේ අබිත්‍යා කියන තනතුරට පුදුම තැනක් තිබුණේ. අද නම් අබිත්‍යාට තවන්න නැහැ මහත්යත්නේ තැන තියෙන්නේ. අබිත්‍යා කියන වචනේ දන්නවනේ හැමෝම අබිත්‍යා. මොන අබිත්‍යාද දෙන්නේ? තන අවිත්ත කියන වචනේ. තෙමලේ දෙවිදෙන මේ බොහොම පොඩ්ඩක් දරාගෙන කටයුතු කරනවා. අවිත්ත ස්වභාවයේ හිටියා. ඒ කාලේ දෙවිදෙනි සීහල සමාජයේ තියෙන කාලේ ඔය කියන ඔය අවිත්තයට පුදුම තනක් තිබුණා. හාමුදුරන්ට වගේ ලොකු තනක් තිබුණා. මොකද අවිත්තය තමයි දෙවිදෙනි මහනුවනේ. අදරත් පින්වතුනි එහෙම සිද්ධ වෙමින් වෙන ඕනේ සර. මේ අපේ අනගාරික මහත්තුරුන්ට වන්දනා කරලා යනවා සමහර පිරිස. එහෙම නැත්නම් ඉස්පිරිතාලයකට හරි ගියොත් එහෙම. විස්තරහල ඉවරලා පැවිදි වෙන්න ඉන්න කිව්වහම. මහා සද්ධාවකට පත් වෙලා අපි ඉන්නේ නර්ස්ලා එහෙම නැත්නම් ඒ වෛද්‍යවරු කවුරු හරි. වන්දනා කරනවා මේ පිරිසට පහ. දැනුම් පිනුම් ලබන්න ඕනේ පිරිසක් තියෙනවා. අනගාරික මතක් පූර්ණ කරනවා කියලා කියන්නේ මහා පුදුම පුණ්‍ය ශක්තියක් ඒ. ඒ වගේම මහා උතුම් කුලකේට අයිති වෙන්නේ උතුම් පිරිස. එයාට කරන වන්දනාව මහත්ඵලයි මහා නිසංසයි. උදේ ඉඳලා රැ වෙනකම් ඔය විදිහට පින්විතනේ මහා පුණ්‍ය ශක්තියක් ජනිත කරගෙන ඉන්න නිසා ඒ පිරිසට ධම්ම දේශනා කරන්න ආවට පස්සේ පින්වතුනි තේරෙන්නේ නැහැ වෙලාව යනවා. පැය 4 5 එක දිගට දේශනා යනවා. වතුර ටිකක් බොන්න තරම්වත් මතකෙටවත් එන්නේ නැහැ. ශාරීරික අපහසුතාව මුකුත් දැනෙන්නේ නැහැ. ඒ තරම් මහා පුණ්‍ය ශක්තියක ජීවත් වෙන්නේ. ඒ දමන හොඳටම විශ්වාසයි පින්වතුනි. ඒ වගේ උතුම් පිරිසකට කාට හරි දානයක් දෙන්න ලැබෙනවා කියන්නේ නම් මහා පුදුම වාසනාවක්. ඒ නිසා අපි හිතන්නේ අපිත් අතාරින්න. අපිටත් අවස්ථාවක් ආපුවම අපි බන් දන් ටිකක් පූජා කරගන්නවා ඒ ස්වාමීන් වහන්සේට. මේ අපිත් එක්ක ඉන්න ස්වාමීන් වහන්සේට. පිර ස්වාමීන් වහන්සේ මේ ආරාමේ නොවන උතුම් ස්වාමීන් වහන්සේලාට උනත් එච්චරයි. අපිට අවස්ථාවක් ලැබුණා නම් දානයක් පූජා කරගන්න. අපිට අවස්ථාවක් ලැබුණා නම් උන්වහන්සේට වන්දනා කරගන්න. මට හැමදෙස්සම හිතෙනවා පින්වතුනි හැමදෙස්සම මගේ උපසම්පදාව අලුත් වෙනවා නම් හොඳයි කියලා අවුරුද්දෙන් අවුරුද්දට. හැම අවුරුද්දකම අන්තිම උපසම්පදා වෙන්නේ මම නම් හොඳයි. උපසම්පදා හිතුණා අන්තිම මගේ උපසම්පදා ආයෙ හිතුණා නන. ඒ අවුරුද්ද උපසම්පදා වෙච්ච උතුම් භික්ෂුන් වහන්සේට මට වන්දනා කරන්න පුළුවන්. මේ දින වන්දනාවේ පුදුම පිනක් ලැබෙනවා. හිත පහදවගෙන වන්දනා කරන්නේ. ශාස්ත්‍රීය ශ්‍රාවකයන් වහන්සේලාට හිත පහදවගෙන වන්දනා කරන්න මේ පුද්ගල වන්දනාවක් නම් මේ ශාසනය ඇතුලේ නැහැ. ඒක නිසා අපි හරි කැමතියි පින්වතුනි වන්දනා කරන්න. මොකද මේ වන්දනාවෙන් මහා පුදුම පිනක් ලැබෙනවා. ඒ පින පින්වතුනි අපි යන ස්වර්ගයට. ස්වර්ගය කියන්නේ අපි කතා කරන ස්වර්ගය මොකක්ද? නිවන. වෙන මොන ස්වර්ගද තියෙන්නේ? නිවනට ඉනිමගක්. මේ පින කියන එක නිවනට ඉනිමගක් නේද? පින අපි නිවනට අරගෙන යනවා. ඉතින් මේසා මහා පුණ්‍ය ශක්තියකින් කටයුතු කරන මේ උතුම් පිරිසක් මෙතන ඉඳද්දි පින්වතුනි මට ඔබ ගැන සමහර වෙලාවට කනගාටු හිතෙනවා. ඒකයි හැමතිස්සෙම මේ දේශනාවලින් ඔබව තව තවත් පිනේ සමාදම් කරවන්නේ. මොකද හේතුව යාදික නොනතරත් සමග පැහැහීමක් නැත කිව්වා වගේ. මේ උතුම් පිරිසයි ඔබයි අතර ලොකු ගැප්පයක් ඉන්න පටන් ගන්නේ පින්වතුනි ඉස්සරහට නැත්තා. මට එහෙම කරන්න කිසිම උනාවක් නැහැ. මට ඕනේ ඔබවත් ඒ ගමන් මාර්ගයෙන් යන්න. ඒකයි පින්වතුනි අපි නිතර අදිස්ථාන කරන්නේ මේ ඉක්මනට මේ වසංගතයේ හොඳ වෙලා ඔබට මේකට එන්න හම්බෙන්න කියලා. මොකද අපි දන්නවා පින්වතුනි ඔබ ගොඩාක් සුදු ගති ඇති කරගෙන ජීවත් වෙනවා කියලා. ඔබ ගාව සුදු ගති තිබුණා. ඒ වගේම පින්වතුනි අපිත් එක්ක සම්බන්ධ වෙලා තව තවත් මේ සුදු ගති වර්ධනය කරගත්තා කියලා අපිට හොඳටම විශ්වාසයි. සීහල යදි හිස ඔසවනවා කියලා අපිට හොඳටම විශ්වාසයි තියෙනවා. ඔබේ ගෙදර සීහල ඉපදුණා. මඩෙන් නෙමෙයි. මඩෙන් ඉපදුනේ ගොඩක් කාලයකට කලින්. ඒක සීහල ඉපදුණා. නිවන් දකින්න සීහලයක්. සීහලයෙන් නිවන් දකින්න පුළුවන්. සීහලයක් කියන්නේ සුදු මනුස්සයට පිට. සුදු ගති ගුණ තියෙන මනුස්සයට. තමන්ගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිංගි හිංසාවක් නොකරන මනුස්සයට. තමන්ට මොනවා නොතිබුණා. අනිත්‍යයට යහපත වේවා කියලා අදිස්ථාණයෙන් කටයුතු කරන මනුස්සයට. ඒ උතුම් මනුස්සයර නිවන හම්බුනේ නැත්නම් කාටද මේ නිවන හම්බෙන්නේ තියෙන්නේ? මම ඒකයි ඔබට කියන්නේ මොකද මේ ප්‍රතිපදාවට එකතු වෙන්න ඔබ ඉන්නේ කුලකේද වැටෙන්නේ ඉක්මනට. ඔබ මාත්‍රයක්වත් බය වෙන්න එපා පිංගුදින ඔබට දේවල් නැති වෙයි කියලා. ඔබ දෙන්න මැලි වෙන්න එපා පිංගුදින ඔබට දේවල් නැති වෙයි කියලා බය වෙන්න එපා. තථාගතයන් වහන්සේ අප වෙලා තිනවා දෙන්න ලැබෙනවා කියලා. ඒක අපිට හොඳටම විශ්වාසයි පිංගුදින අපි ඒව අත්දැකලා තියෙනවා. දෙන්න ලැබෙනවා කියලා අපි විතරක් නෙමෙයි පිංගුදින අපේ මේ මේවට සම්බන්ධ වෙලා කටයුතු කරන බොහෝ පිරිසක් මේ දහම අහන ඔබ විශේෂයෙන් මේ ගැන හොඳටම දන්නවා. දෙන්න ලැබෙනවා කියලා. දෙනවා කියේ සල්ලි විතරක් නෙමෙයි මේ. ඒ කියන්නේ මොන හරි සල්ලි ටිකක් බත් ටිකක් විතරක් නෙමෙයි මේ. ඔබට දෙන්න පුළුවන් හැමදේම දෙන්න. ආදරය දෙන්න, කරුණාව දෙන්න, දයාව දෙන්න, මෛත්‍රිය දෙන්න මේ හැමදේම දෙන්න. තව කෙනෙකුට ගෞරවය දෙන්න. තව කෙනෙකුට පිළිගැනීම දෙන්න. තව කෙනෙකුට ඇස් දන් දෙන්න. ඇස් කිව්වෙ තින ඇස් ගුලි දෙක නෙමෙයි. තව කෙනෙකුට මග පෙන්නන්න. තව කෙනෙකුට හිස්තන් දෙන්න. තව කෙනෙක් ඔළුව පාදන්න. ඔළුව පාදලා උදව්වක් කරන්න තියෙනවා. එයාට යන්නේ මග හරියට කියලා දෙන්න. එයාට ප්‍රඥාවද? ප්‍රඥාව එයාට ලෞකිකව හරිය කමන්නේ. බුද්ධිය දෙන්න, ජීවත් වෙන්න. ජීවත් වෙන හැටි කියලා දෙන්න. එයාට යහපත් මාර්ගයක් පෙන්වන්න තියෙනවා. පොට්ට වෙලා ඉන්නේ ඔය. ලෞකික සම්මාදිටියටවත් පත් වෙලා නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ. ඒකෙන් හොඳටම අන්දයි තියෙනවා. අන්ධයර ඇස් දෙකම පේන්නේ. කනට එක හැප්පෙනවා. කනාගේ කකුලේ හැපෙන මැණික් ගල් අඳුර ගන්න බෑ කියලා කිව්වේ. කනා කියලා කිව්වේ එතන. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට නෙමෙයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට කවදාක්වත්. ওই මැණික් ගල කොහොමද මේ පය වදින්නවත් නැති තරම්. කනා කියලා කිව්වේ එක හැක් නැති කෙනාට. මැණික් ගලේ පය හැපුණාට කනා අවුලලා ගන්න ඉන්න කියලා කියනවා. මැණික් ගල කිව්වේ දහමට. කනා කියලා කිව්වේ කාටද? එක හැක් පේනවා. අනිත් එක පේන්නේ. ඒ කියන්නේ ලෞකික සම්මාදිටියටපත් වෙලා. අන්නේ කෙනාට දහමක් මිස් වුණා. ඒ කතාව කිව්වේ. ලෞකික සම්මාදිටියවත් පත් වෙලා නැත්තම් පින්විතේ. දහමක් ගැන හිතා ගන්නවත් බෑ. අමු මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා නම් පින්විතේ මේවා ගැන කිසිම දෙයක් හිතා ගන්නවත් බෑ. කරන කරන දේ පාපෙට නඹුරු කරගෙන තමයි කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒ තරම්ම භයානක දෙයක් නේද? මොකක් කළත් අන්තිමට පවතන. මොකක් කළත් අන්තිමට පවකින් තමයි ඒක කෙලවර වෙන්නේ. ව්‍යාපාරයක් කළත් මොකද වෙන්නේ? ඒ ව්‍යාපාරය අන්තිමට පාපකින් තමයි කෙලවර වෙන්නේ. මොකද හේතුව මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මහා දරුණු ආයුධයක් වගේ දෙන සත්‍ය හතර පහට අරගෙන යනවා. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරනවා නම් මොකක් කරන්න හම්බ වෙන්නේ? නමුත් ඔබට පුළුවන් පිටින් එක හැක් හරි දන් දෙන්න. ඇත් දෙකම දන් දෙන්න පුළුවන් නම් මහා වටිනවා. එක හැක් හරි මුලින් දන් දීලා බලන්න පුළුවන්. ඒ හැදන් දෙන්න කරන්න තියෙන්නේ. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වෙලා ඉන්න කෙනා ලෞකික සම්මාදිට්ඨිය හරි වත් කරන්න. ඒ කියන්නේ කර්මඵල ආධාන தත්ත්වෙ හරි වත් කරලා දෙන්න. කම්මස්සගත සම්මාදිටියට පත් කරා. ඔය තියෙන තින් කරන්න ඕන සමෙදි. ඒකයි. තින් කරන්න කියපුව ගමන් දෙන්න කියපුව ගමන් පිළිදෙන එක පාට ඔය හදන්නේ අපේ සල්ලි ටිකට දෙන්න තමයි වැඩේ කියන්නේ. ඒ වගේ මා අර මිනිස් සුනකියෝ කියන කතා අහන්නේ. ඒව මහා මෝඩ කතා තියෙනදනි. මිනිසුන්ව විනාශ කරන මෝඩ කතා. ඒක එකක්වත් විශ්වාස කරන්න එපා. ඔබට පුළුවන් තරමින් දෙන්න. ඔබ ගා තියෙනේමනේ දෙන්නේ තින්නද? තියෙනේම දෙන්න. ඔය ලේ ටිකක් එහෙම දන් දෙන්න තින්නද? අනේ වරාඩු විනේ ස්වාමීනි දෙන්න විදියක් නැහැ. අනේ දී වැඩිය වැඩිලානේ දෙන්න විදියක් නැහැ. ඒ ලේ නම් දී වැඩිය වැඩිලාම දෙන්න බැරුව ඇති. නැත්නම් අපි මේ කියන ලේ තින්නද? ඕන තරම් දන් දෙන්න පුළුවන්. දී වැඩිය හැදුණා කමන්නේ. අපි ලේකල කිව්වලා ආයත ලය දන් දෙන්න. ලය කිව්වේ හෘදයාංගම කමට. හෘදයාංගම කම දන් දෙන්න මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ හිත මුහුදු කරවන්න තියෙනවා. ඒ ඇත්තගේ යහපත් වචන කතා කරලා යහපතින් දේවල් කතා කරලා සතාගත දහම යන තේරුම් කරලා දින. තරාගත දහම තේරුම් කරන්න බැරි නම් පින්වදින අඳුම තරමේ ලෞකික වශයෙන් ලෝකෙ දිනු වෙන දේශනා කරපු. ක්‍රිස්තියානි දහම් තියෙනවා. මුස්ලිම් දහම් තියෙනවා. එහෙම නැත්නම් Hindu දහම් තියෙනවා. එක එක ආකාරයේ පින්වදින ආගම් වලින් මේ ලෝකයට යහපතක් වෙන පරිදි දේශනා කරලා තියෙන කොටස් තියෙනවා. එහෙම කොටසක් හරි Taman දන්නවා නම් ඒකේ හරි සමාදන් කරා. කොයි ආගමෙත් කියලා දිනවනම් සත්තු මරන්න එපා කියලා සත්තු මරන්න එපා කියලා කියන්නේ. දරුණු හදවත් නම් තියෙන පින්වදින මේ හදවත් සුවපත් කරන්නේ. මිනිස්සේ ඔය බලන්න කොච්චර දේවල් දන් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් නිකම්ම හිතලා බලන්න දෙන්න දෙන්න ලැබෙනවා නම් ඔබ තව කෙනෙක්ගේ හදවතක් මුදු කළොත් ඒක ප්‍රතිඵලයේ විදිහට මොකද වෙන්නේ? ඔබගේ හදවත මුදු වෙනවා. ඒකදී හොඳට මතක තියාගන්න මේ කර්මය කියන එක නැත්නම් මේ විපාක කියන එක මූලික වෙලා තමයි මේ හැම කාරණාවම සිද්ධ වෙන්නේ. අපි හොඳටම දන්නවා. ඇයි රූපේ පුරේ જાතයි චක්කු විඤ්ඤාණය පච්චේ જાතයි කියලා. එහෙනම් චක්කු විඤ්ඤාණය කියන එක හැදෙන්න කලින් පින්වතුනි ඇහැ රූපය දැන එකතු වෙන්න ඕනේ. ඇහැ රූපය දැන එකතු වෙන වෙලාවේ චක්කු විඤ්ඤාණයක් හැදිලා තිබුණේ නැහැ. එහෙනම් චිත්තජ අවස්ථාවට පත් වෙන කලින් පූර්ණ වශයෙන් කර්මජෝ සිද්ධ වෙන යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. විපාකෙන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය. එහෙනම් විපාක මූලික වෙලා තමයි පින්වතුනි ඔක්කොම වැඩ පිළිවෙල සකස් වෙන්නේ. මේ විපාක මූලික වෙලා නම් ඔය වැඩ පිළිවෙල සකස් වෙන්නේ පින්වතුනි ඔයකවත් අඳුම තරමේ දන්නවනේ. යහපත් විපාක හැදෙන පරිදි කටයුතු කරගන්න ඕනේ නැද්ද බුද්ධිමත් මිනිස්සු? තමන් පාපයක් කළොත් එහෙම පින්වතුනි ඒ කාන්දීම පස්සෙන් එළවනවා ඒක. තමන් පිනක් කළත් ඒ කාන්දීම පස්සෙන් එනවා. දේ මේ වෙනකොට දන්නවා. මනෝ කුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ ප්‍රසන්නේන වාසති වා කරෝති. අන්න මනස මේ ප්‍රසන්න වූ මනසකින් මේ කටයුතු සිද්ධ කරනවා. පිටිපස්සෙන් හැවෙනල්ලෝ කියනවා. ඔය ගාතත් වෙනදී මහා පුදුම තේරුම් තියෙන ගාස. එදා අපිට ඔය ගාස තේරුණා නම් ඊට වඩා 10000 ගුණයක් දැන් තේරෙන්නත් තියෙනවා. පුදුම ප්‍රබල ගාස. ධම්ම පදයේ පළවෙනි ගාථාව නිසා තමයි බොහොම පොඩි හිට අරන් ඇති. අන්තිම ගාථාවනේ ලොකු 423 නේ එක. නේද මේක පළවෙනි එකනේ. මුළු බුදුදහමම තියෙනවා පින්වතුනෝ. මහා ප්‍රබල ගාථා. ඉස්සර අපි ඉතින් හිටිය ඔය ගාථාවක් දේශනාවකින් දේශනා කරන්න පුළුවන් මේකට. අද නම් කියනවා. ඒවනම් ලේසි බහසු වැඩ නෙමෙයි. දේශනාවක් කරන්න පුළුවන් ඔය ගාථාව ගැන බොහොම පොඩි දෙයක් කියවේ යන්දි උන ගිහිල්ලා බලද්දී මම අනේ තව කොච්චර දිනවල දේශනා කරන්න බොහොම පොඩ්ඩයි දේශනාවනේ. කියලා හිතන්න පුළුවන්. ඒක හැම වෙලෙදිනේ අද හිතනවා තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා. තාම හිතල ඉවර නැහැ තින්. තථාගතයන් වහන්සේට මේ වැටහිච්ච දහම් ඥානය කියන එක කොයි තරම්ද කියලා තින්ද? තාම හිතල ඉවර නැහැ. නමුත් අද හිතන එදාට වඩා ගොඩාක්. එදා තථාගතයන් වහන්සේව දැක්කේ එවරස් ඛණ්ඩ සයිස් එකට නම් අද තියෙනවානේ මහා මේරු සයිස් එකට තියෙනවා. එහෙනම් තවත් එහාට යන්න තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වතුනි විපාක මූලික වෙලා නම් මේ කටයුතු සිද්ධ වෙන්නේ. අපි බුද්ධිමත් නම් අපි දැනගන්න ඕනේ පින්වතුනි යහපත් විපාක ඇදෙන විදිහට කටයුතු කරන්නේ. ඒක තමයි කරන්න ඕනේ. දැන් ඔබ හොඳටම දන්න ඔබ මේ අද හම්බ කරන්නේ හෙට ජීවත් වෙන්නේ. ඉතින් අද හම්බ කරගෙන යමක් කමක් ඉතුරු කරගෙන හෙට ජීවිතේ පහසුවෙන් ජීවත් වෙන්න කියලා හිතාගෙන ඔබ කටයුතු කරනවා. ඒකට මේ සමාජය බුද්ධිමත්කම කියලා කියන්නේ නැද්ද? අද හම්බ කරගත්ත ටික ඔක්කොම කාලේ හෙට දීබ්බක් කරනවා කියන තැන හිටියොත් එහෙම. මහා මෝඩය කියලා කියනවනේ පිළිද. ඉතින් ඔබ අර විදිහට බුද්ධිමත් වෙන්න දන්නවනම් මේ විදිහට බුද්ධිමත් වෙන්න එපා. ඔබ හොඳටම දන්නවනම් විපාකයේ මූලික වෙලා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. හැය රූපය ඝට්ටණය වෙන්නේ විපාකයට කියලා. ඒක කවුරුත් ඝට්ටණය කරන්නේ නැහැ නේ මෙදෙල. ඒක විපාකයට ගන්න මේ දෙන ගන්නේ උනාට පස්සේ තමයි පින්වදින චක්කු විඥානය කියන එක හටගන්නේ. එදෙනින් එහාට තමයි පින්වදින අනික් කාරණා සිද්ධ වෙන්නේ. එහෙනම් විපාකයේ මූලික වෙලාව නම් පටන් ගැනීම සිද්ධ වෙන්නේ. හොඳ විපාක අත්දා ගැනීමට කටයුතු කරන්න ඕනේ නැද්ද අපි? ඉතින් හොඳ විපාක ඇදෙන නම් පින්වදින කර්මයෙන් විපාක රැස් කරන්නේ. කම්මා විපාක ආවත්තන්ති විපාකෝ කම්ම සම්භව. විපාකයේ මූලික කරගෙන කර්ම කෙරෙනවා. කර්මයෙන් විපාක රැස් වෙනවා. තස්මා පුනබ්බව හොති. ඔබට තමයි පුනබ්බව කියන්නේ. ඔකෙත් මහා විශාල කාරණාවක් තියෙනවා තේරුම් කරලා දෙන්න. ඒක ඉතින් ටික ටික කතා කරමු පස්සේ කාලෙක. ඔබ මෙහෙ ආවට පස්සේ. එහෙනම් බෙන්ගදී ඔබ හොඳ ආකාරව තේරුම් ගන්න ඕනේ. මේ කරන දේ තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵල. කල්යාණකාරී කල්යාණං පාපකාරීජ පාපකං. ඔය එක එක ආකාරයෙන් දේශනා කළදී. කර්ම ඵල විශ්වාස කරන බොහෝ ආගම් වල පින්වද ඔය කතාව දේශනා කළදී. ඒ සතාගතයන් වහන්සේ විතරක් දේශනා කරපු එකක් නෙමෙයි. තමන් මොකද්ද කරන්නේ? ඒකට අනුකූලව විපාකයක් හම්බ වෙනවා කියන්නේ. ඉතින් හොඳයි ලෝකෙනේ හැදෙන්නනේ පිළිදේ දේශනා කළා තියෙන්නේ. තියෙන ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබ මොකද්ද කළ යුත්තේ කියලා? අද හම්බ කරලා හෙට නිතර කරලා හෙට ජීවත් වෙනවා වගේ. එහෙනම් අද පිනක් කළා. පින්ගත්තේ ඒ පිනේ පුණ්‍ය ඵලය හෙට භුක්ති විඳින්න උත්සාහයෙන් දරන. ඒක තමයි බුද්ධිමත්කම කියන්නේ. හැම වෙලෙම පින්වතුනි තමන්ට යන්න තියෙන පාර තමන් හදා ගන්නවා. එහෙම තමයි මේ ජීවිතේ යන්නේ ඉස්සරහට. කවුරුත් ඇවිල්ලා මේක හදලා දෙන්නේ නැහැ. මෙතනින් එහාට ඊළඟ හිත හැදෙන්න ඕනේ කොහොමද කියන එක. මේ වැය වෙලා යන හිත තීරණය කරනවා පින්වතුනි. මොද මේ වැය වෙලා යන හිත ඒකට පරිසරය හදනවා. ඒ පරිසරයට අනුකූලව කර්ම ගැළපීම සිද්ධ වෙනවා. විපාක ගැළපීම. ඒ විපාක ගැළපීමට අනුවපින් ඇතුලේ අභ්‍යන්තර බාහිර ආයතන සම්බන්ධ වෙනවා. ඔන්නෝම ක්‍රමවේදයකට මේක යන්නේ. එහෙනම් මේ වැවෙලා යන හිතට ලොකු වගකීමක් තියෙනවා පින් ඇතුලේ. ඊළඟ හිතට යහපත අද්දන්න. යහපත අද්දන්න නම් යහපත් පරිසරයක් හැදෙන්න. යහපත් පරිසරයක් හැදෙන්න නම් පින් ඇතුලේ යහපත් දෙයක්ම කරලා තියෙනවා. ඒකයි ඔබට හැමදෙස්සම කියන්න බෑ මේ යහපත් දෙය කරන්න. යහපත් දෙයක්ම කරන්න. ඒ තුලින් ඔබට මහා පුදුමාකාර යහපතක් සිද්ධ වෙනවා. ඊළඟ විපාකයේ යහපත් සිද්ධ වෙලා ඇති. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේත් ඒ ක්‍රමේ තමයි කිව්වේ ඒකයි. අද ඔබට ආරාමයට එන්න බැරි වෙලා තියෙනවා. කොරෝනා හින්දා කියලා නොබෙයි තංගි. එහෙනම් මේ පිරිසක් ඇවිල්ලා ඉන්නේ. මේ කොරෝනා තියෙනවානේ. ශ්‍රී ලංකාවේ හැමෝටම කොරෝනා. එක කොර හැමෝටම කරා එක කරන බෝ වෙලා නෙමෙයි හැමෝටම මේ අසංගතය ගැන අවධානමක් තියෙනවානේ. ඉතින් මේ ඇවිල්ලේ මේ ගිය සතිය එකත් වෙන උදේ මම බලන්නේ ගිය බ්‍රහස්පතින්ද තව අනගාරිකව මං හිතේ 7-8 දිනක් ඇතුළු වුණා. ගඟ ගලනවා වගේ ඒ ආරාමයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා වෙනම නිරෝධායන වෙනවා. ඒ නිරෝධායන වෙලා ඊට පස්සේ අනිත් පිරිසට එකතු වෙනවා. එතන ඒ පිරිස ඒ අයව හික්මවන්න උදව් කරනවා. ස්වාමින් වහන්සේලා වෙනමපත් වෙනවා ඒ අයගේ ගුරුවරු විදිහට. ලොකු වැඩසටහනක්. මයිදන දැන් අනගාරික ආරාමින අනගාරික සංඛාව 50ක් ඉක්මවල තියෙනවා. තව එනවා. ඉතින් ඒ අය එන්නත් ඔබට එන්න බැරි වෙන්නේ තේද? මම ඔබ පල්ලෙහා කියනවා එහෙම නෙමෙයි. මම ඔබට දෙන්නන්නේ කොරෝනා නෙමෙයි ඔකට හේතුව කියලා. පුණ්‍ය ශක්තිය. තව වින් කරන්නේ අනික් මිනිසුන්ගේ යහපතේ සමාදම් කරවන්න. ඒකදින මේක හරි ලේසියෙන් කරන්න පුළුවන්. ඔබ යහපත් වෙලා ඉන්න එතකොට හරි. ඒකදින සමහර මිනිස්සු ඉන්නවා. අපේ ආරාමෙත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද කියලා ඇහුවාම. එයාගෙන් සමහරෙක් කියනවා මේ බණක් අහලා නැහැ මුලින්ම. සම්බන්ධුනේ කොහොමද කියලා අහුවා. මට එක මිනිස්සෙක්ව හම්බුණා. ඒ මිනිස්සයා මෙහෙම ඉස්සරහට ආව මම මේ පැත්තෙන් ආවා. මම අහක බලාගෙන ගිය නිසා ඒ මිනිස්සයාගේ ඇඟේ හැපුණා. මම හොඳටම දන්නවා මගේ වරද කියලා. නමුත් මේ මිනිස්සයා මට සමාව වෙන්න කිව්වා. මගේ අතේ තිබිච්ච පොතක් බිම් වැන්නාම මේ මිනිස්සයෙක් ඇහැඳලා දුන්නා. මට ඒ වෙලාවේ මේ මිනිස්සයා ගැන හිත පැහැදුනා. මට හිතුණා පොඩ්ඩක් කතා කරන්න. ඒලයි මං ඇහුවා ඔයා කොහොමද ඔච්චර මගේ අතින්නේ වරද සිද්ධුනේ ඔයා කොහොමද එහෙම සමා වෙල්ලන්න තරම් මේ වුනේ. ඊට පස්සේ එයා මට පොඩි පොඩි කාරණා ටිකක් කිව්වා කියලා CD එකක් දුන්නා. නැත්තම් link එකක් දුන්නා මෙන්න මේක අහන්න. මගේ ජීවිතේ වෙනස් වුනේ මෙන්න මෙතනින් කියලා. එදා ඉඳලා මම මේක අහන්න පටන් ගත්තා. අන්න එහෙම කතා කියනවා කියන්නේ. එහෙනම් බලන්න මේ මූලික කල්යාණ මිත්‍ර සම්පත්තිය දීලා තියෙන්නේ කවුද? මේ ගිහි මිනිස්සේ සුදු මිනිස්සෙක්. ඒකයි මේ දෙන සුදු මිනිස්සෙන්ගේ ඇඟේ හැපුණා. මිනිසුන්ගේ යහපතක්. හැබැයි මේ දෙන දුදරෝ කියලා කියන්නේ. තනිකර අඟුරු වගේ જાතිය. ගිනිගෙන දිලි කලට ගත් කල දවයි කර. නිවිතන රගත හොත් කලුවේ නොවිතද. අඟුරු වල හැටි අඟුරු හොඳට ගින්දර තියෙන වෙලාවට එහෙම ඇල්ලුවොත් මොකද වෙන්නේ? අත පිච්චෙනවා. කර කියලා කිව්වේ අතට. කර ගැටෙනවා කියලා කිව්වොත් කරේ නෙවෙයි මේ කියන්නේ. කර ගැටෙනවා කියලා අපි කියන අත්වල කර ගැටෙනකොට සමහරව හන කර ගැටෙනු කරේ නෙවෙයි බෝල අත්වල කොහෙද කර ගැටෙන්නේ කියලා. ඒ නොදන්න කර කියලා කිව්වේ අතට. අල්ලට. ගිනිගෙන දිලි කලට ගත් කල දවයි කර. එහෙනම් හොඳට ගිනි ආවිලෙන ගින්දර තියෙන වෙලාවට අඟුරු ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අත පිච්චෙනවා. නිවිතන රැගත හොත් නිවිල තියෙන වෙලාවට ගත්තොත් මොකද වෙන්නේ? අත කළු වෙනවා. ඒ කියන්නේ අඟුරු වගේ කියලා කියන්නේ දුදන පිරිස. යාළු වෙන්න හොඳක් නැහැ. තරහ වෙන්න හොඳක් නැහැ යාත් එක්ක. කොටි මිගුව සම්බන්ධකමක් තියාගන්න හොඳ නැහැ. හැබැයි පිහිටක් උපකාරයක් වෙන්න හොඳයි. ඈතින් ඉඳගෙන. ඒක හරි. සුදු කළ ගත්තොත් හරිනේ. කළු නිසා නේද ප්‍රශ්නේ? සුදු කළ ගන්න ඇති. එහෙනම් සුදු මිනිස්සෙක් ඇඟේ හැපුණත් මිනිස්සෙකුට යහපත සිද්ධ වෙනවා. ඉතින් ඔබ වින් කරන්නේ. දවසක ආර්යයන් වහන්සේ නමගේ ඇඟේ හැපේ. මේ සුදු මිනිස්සයා කියලා හැපෙන්නේ කාගේ ඇඟේ? ආර්යයන් වහන්සේ නමගේ. ඔය පිළිවෙලට යන ක්‍රමයක් ඔය දෙන්නේ. ආර්යයන් වහන්සේ නමගේ ඇඟේ හැපේ. ඒ වෙලාවේ පුංචි දහමක් කියනවා. ආර්යයන් වහන්සේ ගාව හාමුදුරු කෙනෙක් වෙනවනේ ඒකට. එහෙම එකක් නැහැ. සමහර රිවිල්ල කෙලවන්නේ. ආර්යයන් වහන්සේ නම. වෙන්න බැරි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නම ඒ කිව්වේ ආඳුරන් වහන්සේ කියලා පැවිදි වෙලා ඉන්න ඕනේ නැහැ නේද? ගියත් කොච්චර ඉන්නවද මේ ධර්ම දේරුම් ගන්න. හැබැයි කියවන්නේ නැහැ. ලෝකෙට ලොක්කා මන් තමයි කියන්නේ නැහැ. ධර්ම තේරුණා නම්. මහා පොළොව වගේ ඉන්නවා. දුකේ දිහාවල පෙන්නේ නැහැ සතුටෙදි. උඩ පහින්නෙත් නැහැ. මහා පොළොව වගේ ඉන්නවා. අකම්පිත සභාවයකට පත් වෙලා ඉන්නවා. ඒ සතාගේ ශ්‍රාවකයා ගේ හැටි. සතාගේ ශ්‍රාවකව උඩට කියවන්නේ. අවශ්‍ය දේ කතා කරනවා. ඒ අනිත් වෙලාවට ඉන්නවා. දවසක එහෙම කෙනෙක් මුණ ගැහේ. සමාධි ගෙදර ටැප් එකක් ඇඩුණා. ඒක තමයි වාසනාව. ටැප් එක ඇන්න මුළු කාමරෙම යටුණා. ඔව් ඒක වාසනාව. හේතු මොකද? ටැප් එක හදන්න ඉන්නේ ආර්ය. වෙන්න මොනවා? ඒ පින. එදිනෙක ඉඳලා එංගලන්තයේදී මට මතකයි මේ මේ දහම් දේශනා මේ අන්තර්ජාලයට එන්න හේතු වෙච්ච කාරණා. මට බණක් කියන්න ආරාධනා කළේ නෑ. දරුවෙකුට උගන්වන්න එන්න කියලා ආරාධනා කළේ. ගමේ ගෙදරට ගිහ දරුවෙකුට උගන්වන්න. තත් බොහොම හොඳ මිනිස්සු. දරුවන්ට උගන්වලා ඉඳලා කැමරියක් කාලයක් මල්ලි කියලා සිංහල මිනිස්සු. බොහොම හොඳ මිනිස්සු. ඔය අතුරු තමයි මොකක් හරි ගැටලුවකට මොකක් හරි එකක් ඇහුවාම දන්නේ නැතුව ඇදිලා. ඒක කලින් එංගලන්තේ මම බණ කියලා තිබුණා. ලංකාවේ නම් බණ කියලා තිබුණා. මයිද මම බණ කියන්න පටන් ගන්න අවුරුදු 18ක් ඉඳලා. මයිද පළවෙනි දවසේ ඔය අටහ මාට විතර පන්ති වලලා කෑම ගන්න පටන් ගත්තේ. තුනහ මාරයි අත හොදන කොටස. ඔය විදිහට තමයි උනේ. එහෙනම් දරුවට උගන්වන්නනේ ගෙන්න ගත්තේ. ඒකෙන් මේ යාඩත් යහපත වෙලා. ඒ ආරහ චන්න මහත්තයා අඳුනලා දීලා. චන්න මහත්තයා ලෝකෙටම අඳුනලා දීලා. මහා වැඩ පිළිලකටපත් වෙලා අද මහා විශාල සේවාවක් කෙරෙන්නේ. ඒක කියන්නේ. කොයි වෙලේ කොහොම සිද්ධ වෙද්ද දන්නේ නැහැ. පින තමයි යන්නේ. පින තිබුණොත් වැඩි වෙනවා. එහෙමනම් මේ විදිහට ඔබ උත්සාහ කරන්න පුළුවන් තරම් තව කෙනෙක් සුදු කරන්න. ඔබ පුළුවන් තරම් සුදු ගැති තියාගෙන ඉන්න. මට නම් හැමදාටම කියන්න තියෙනවා. සුදු ගැති ඇති කරගන්න පුළුවන් තරම්. දේශනා 100ක් කරන මට 100ම කියන්න තියෙනවා සුදු ගැති ඇති කරගන්න. දැන් සමහරවිට ඉස්සර නම් කියනවා ඉස්සර සමහර අය කියනවා අයියෝ ඉතින් ඕක ගැන අහලා වැඩ නැහැ ඉතින් අනිත්‍ය කියයි. අනිත්‍ය 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 අනිත්‍යමයි කියන්නේ වෙන මොකක් කියන්නේ. එහෙම කියන අය ඉක් නැති ඉස්සර. දේශනාවක් කළොත් අනිත්‍ය ගැනමයි කතා කරන්නේ. දැන් මේ දවස්වල දේශනා නැහැ කියන්නේ මේ සුදු ගන්න සුදු වෙන්නමයි සුදු වෙන්නමයි කියන මොකක්ද මොකක් වෙලාද මන්ද සුදු වෙන්නමයි කියන්නේ. ඉතින් අපි සුදුයි නෙමේ. මේ අර ක්‍රීම් එක ගාපු දවස් ඉඳලා සුදුයි. සුදු වෙන්න. මම නැහැ කියන්නේ මේ. සුදු සුදු පුද්ගලයාට එවත් සුදු මනුස්සයාට මේ උරුමේ හම්බ වෙනවා. සුදු ගැති තියාගෙන ජීවත් වෙන. මම ඔබට උදාහරණ කියන්න. අපි මේ හරියට සතුට වෙන උදාහරණ තියෙනවා. ඒකයි මම ඔබට කියන්නේ. කවුරු හරි එලා කිව්වොත් එහෙම ස්වාමීනි මන් තරම් දහම් දන්න තවත් කෙනෙක් නැහැ කියලා. හා හා හොඳයි හොඳයි. එහෙනම් හොඳයි එහෙනම්. කතා කරන්න හිතෙන්නේ නැහැ. නැවත් කවුරු හරි එලා කියනවා නම් ඒක නා ලෝකෙට කරපු යහපතක් ගැන. ලෞකිකව හරි කමන්නේ. ලෝකෙට කරපු යහපතක් ගැන. මම මෙන්න මෙහෙම දෙයක් කළා. මම අර ළමා නිවාසෙට දානයක් දුන්නා. ඒ අහිංසක ළමයි. ඒ ළමයින්ට මම උදව් උපකාර කළා. අපි හරියට ගරු කරනවා සිංහ. මොකද ලෝක සත්‍යයට යහපතක් කරන මනුස්සයා කවදා හරි මේකින් දිනනවා. තමන්ගේ එල්බ ගැන. තමන්ට දේවල් ගොඩ ගහගෙන. තමන්ගේ නම රැක ගන්න. බුදුදහමත් පාවිච්චි කරනවා නම් කවුරු හරි. ඒ ඉතින් වසර ගසියක්. ඒවට අපේ ජීවිතවල නම් තැන නැහැ. මට එහෙම මෙහෙම ආරංචි වෙච්ච කාරණා ටිකක් මම කියන්නම් ඔබට සතුටු වෙන්න. අනුමෝදන් වෙන. මේ අපි හරියට අනුමෝදන් වෙනවා පින්වතුනි මේ දේවල්. ඒතුලින් පින්වතුනි අපිට හරි ශක්තියක් ලැබෙනවා. එහෙනම් මේ මිනිස්සු සුදු වෙනවානේ. මේ යහපත් මිනිස්සු ගොඩ නැගෙනවානේ. දවසක මහ විශාල පිරිසක් සුදු මිනිස්සු ජීවත් වෙයි. සංගරත්නේ අඳුරන උතුම් පිරිසක් ජීවත් වෙයි. අර සීහෙල පිරිස ආයි හිසොසවයි. සීහෙලයාගේ උරුමය ලැබෙන්න පටන් ගන්නේ. සීහෙලයාගේ උරුමය මොකක්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය උරුම කරගන්න පුළුවන් සීහෙලයාට විතරමයි පිළිද වෙන කාටවත් උරුම වෙන්නේ නැව. එහෙනම් ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ ඉන්නාට නැද්ද? එහෙනම් අහන්න බලන්න ප්‍රශ්නේ. සීහෙලයා ඉන්නේ ලංකාවේද? එහෙම එකක් නැහැ. සීහෙලයාට ඉන්න තැනක් නැහැ. සීහෙල කියන්නේ ගතිය. ඒ ගතියට සම්බන්ධ වුණා නම් ඒ සීහෙල තමයි. ඉංග්‍රීසි කතා කරන්න ඉන්න සීහෙලයා ඉන්නේ. සීහෙල කියන්නේ හැම පිරිසක්. වසල කියන එකේ අනිත් පැත්ත සීහෙල කියන්නේ. වසල කියලා කියන්නේ උතුම් ගති නැති මිනිස්. හේවත් පහත් ගති තියෙන මිනිස්. වසල කියලා කියන්නේ. හෘදයාංගමකම නැති මිනිස්. හිතප්පුවක් නැති මිනිස්. වසල කියලා කියන්නේ. ඒක අනිත් පැත්ත තමයි සීහෙල කියලා කියන්නේ. උතුම් මිනිස්සු කොටස. උතුම් ගතිගුණ වල පිහිටව මිනිස්සු කොටස. එදිර අපි හොඳටම දන්න ඔබ සිළු දෙනා. මේ අපේ වැඩ පිළිවෙල හරහා පින්විතනේ මේ සීහෙල ගතිය කියන එක හොඳට තේරුම් අරගෙන. ඒ වගේම මේ පිනේ තියෙන වටිනකම තේරුම් අරගෙන. උතුම් වැඩ පිළිවෙලක නිල්ලා ඉන්නවා. අද මේ පොයේ දවසේ සේවය සමාදන් වෙලා සමාද ගමේ පිරිසකුත් දෙන්නේ තුන් දෙනෙක් හරි එකතු කරගෙන නැත්නම් ඒ ආයතන මේක අහන්න සලස්සලා දීලා ඕම වැඩ පිළිලක් කරලා ඇති. මේ වැඩ පිළිල හරහා සම්බන්ධ වෙලා පින්විතනේ මහා යහපතක් කරගන්න ගමන් ඉන්නේ. මේ අපේ ස්වාමින් වහන්සේ ළමගේ අම්ම කෙනෙක් කරපු දෙයක් මම ඔබට කියන්න. මේ හරි අද්විතීයයි පින්විතනේ. ඉතින් ස්වාමීන් වහන්සේ ළමකගේ අම්ම කෙනෙක් වඩ පස්සේ ඉතින් ආය අහන්න දෙයක් නැහැ. ඒක කැමැත්තෙන් සාදරයෙන් දීපු අම්ම කෙනෙක්. එහෙනම් හිතලා බලන්න. තමන්ගේ දරුවව කැමැත්තෙන් සාදරයෙන් දෙනවා. අඳන්න තමයි කැමැත්තේ. අඳන්න නොදුන්නේ බුදුමේ. අඳන්න හරි කැමැත්තෙන් සාදරයෙන් දුන්නා. මට මතකයි ඒ සාදරයෙන් දෙනකොට 7 දිනක් දන් දුන්නා. ඒ අම්මා. ඒ තා අම්මයි තාත්තයි පවුල පිරි ඥාති පිරිස එකතු වෙලා 7 දිනක් දන් දීලා 7 වෙනි දවසේ තමයි තමන්ගේ පුත්‍රයව සාසනයට දන් දුන්නේ. හරි පුදුම සිතුවිලි. ඒ ස්වාමින් වහන්සේගේ ඒ ගිහි කාලේ නැගෙනිය. තවත් ඉස්කෝලේකට සමත් වෙලා ලංකාවේ ලොකු ඉස්කෝලේකට ඒ ඉස්කෝලේ දරුවා බාර දෙන්න යන තිවිච්ච දවස. එදා හරියටම දවස් විදිහට වැහිලා තියෙන පින්විතනේ. ගමේ පන්සලේ සලාක දානේ දින දවස. තේරු දාන තියෙන දවස. අර ඒක සාටක බ්‍රාහ්මණයට වගේ දැන් ලොකු ප්‍රශ්නයක් මේ අම්මට. දරුවව බාර දෙන්න යන එකද කරන්න ඕනේ? දානි දෙන එකද කරන්න ඕනේ? එහෙල සීහල ගති පැවතුම් තියෙන උතුම් පිරිස. ඒක නිසා මොකද කළේ? ගත්ත තීන්දුව. මහා සංඝරත් මේ වරකින් ඉදියන්න බෑ කොහොම කළා. ජීවිතේ ගියත් උන්වහන්සේලා බලන්න ඕනේ. අන්නේ අදිස්ථානේ අරගෙන පිඟුදින උදේ පාන්දර නැගිටලා අර දානි හදලා තමයි අර ඉන්ටර්වියු එකට පරක්කු වෙලා යන වෙන්න ගියා වෙන්නත් පුළුවන්. දානි හදලා ඒක පන්සලට අරගෙන ගිහිල්ලා පූජා කළා. ඒ ඔක්කොම කළා තමයි පිඟුදින. ඒ අම්මාර දරුවව බාර දෙන්න ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් පිනක් කළොත් ඒකේ පුණ්‍ය ඵලයක් තියෙනවමනේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව දරුවා බාල අරගෙනත් තියෙනවා. අපන්ට මරක් වෙලත් යන්නේ නැහැ. දැන් අදිස්ථානයේ තිබුණේ. මගෙන් වෙන ලොකු යුතුකමක් තියෙනවා. මොකද ඒ උතුම් ස්වාමීන් වහන්සේලා මඟ වඩනවා. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා නිවනින් සැනසෙන්න උත්සාහ කරනවා. උන්වහන්සේලා ඒ සැනසීම යම් සැනසීමක් තියෙනවා නම් බුද්ධ ආදී උතුමන් වහන්සේලා සැනසීච්ච යම් සැනසීමක් තියෙනවා. මටත් ඒ සැනසීම ලැබෙන්න. මං කල යුත්තේ මේ දානේ පූජා කරගන්න. මම කොච්චර බුද්ධිමත් තියෙනවද කියලා. මම එකෙන් කියන්නේ නැහැ පින්වතුන්. සමාජයේ තියෙන අනිත් අය ඔක්කොම දාලා දන් දෙන්න කියලා. මම මේ කියන්නේ මේ උතුම් පිරිසක් කරපු වැඩක් ගැන. මේ අම්ම තාත්තා දෙන්නත් එක ඒ තීන්දුව තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා උදේ පාන්දර නැගිටලාගෙන මේ කටයුතු කරලා මේ දානේ පූජා කළා තමයි පින්වතුන්. දරුවගේ වැඩේට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් පළවෙනි දරුවා වෙලා තියෙන කවුද? සාසනේ ඉන්න මහා සංඝරත්නය. අන්න පිංගතනේ. නියම උපාසක උපාසිකයත් බුද්ධ ශාසනේ හිටපො. මතගෙනේ උපාසිකාවක් තමයි කාලෙකින් මත් කපලා දුන්න හාමුදුරන්ට කන්න කියලා වරදන්න කියලා. මාංශයක් මාංශයක අවශ්‍යතාවයක් ඇවිදින්න. වෛද්‍යවරු මාංශයක් නිගමනය කළා. හරි කුරුපඟු දායකව අම්මා කෙනෙක් වගේ බැලුවා ස්වාමීන් වහන්සේලා. ඒක නිසා ස්වාමීන් වහන්සේලා ඕන දෙයක් අම්මා කෙනෙකුට කියනවා වගේ කිව්වා. සුප්‍රියල් මේ ස්වාමීන් වහන්සේ කාරණාව ඒ අම්මට කිව්වා ඉතින් ඒ අම්මා එතකොට අම්මා කෙනෙක් වගේ හිටපු උපාසිකාව ඉතින් බලද්දි එදා මස් මාන්ත හොයාගෙන නැහැ එක පොයේ දවසක් මොකක් හරි වැඩ පිළිලා ඒ කාලේ දිවිච්ච විදිය මස් මාන්ත නැහැ නමුත් පොරොන්දුවක් වුණා උන්වහන්සේ සුවපත් වෙන්න ඕනේ කියලා අදිස්ථානේ මොකද කළේ එදිපටිය කවුද බැලගෙන කලෙ මස් කැල්ලක් හැප්පුවා ලේසි පහදු දේවල් නෙමෙයි මේවා මේ නියන් සුරංගනා කතා වගේ ඇලෙනින්ගේ බුදුන් පාන අහනවා වගේ වෙන්න ඕනේ මේ දේවල් මොකද හේතුව දැන් ඇලෙනින්ගේ බුදුන් පාන ආදි මේක නම් සුරංගනා කතාවක් කියන්නේ පහනක් අතකට බුදේ කියන තින්දන්නේ එහෙනම් නිකම් හිතලා බලන්න මනු මේ නෝන කෙනෙකුට හිතේද කියලා කලවෙන් මස් ටිකක් කපන්න ස්වාමීන් වහන්සේ ළමකට දානි හදලා දෙන්න සුරංගන කතාවගේ තමයි. ඒක හිතා ගන්න පුළුවන් දේවල් නෙමෙයි තියෙන්නේ. මම එක කියන්නේ මේ ශාසනය කියන්නේ මහා පුදුම කොහෙන් මේ ශාසනයේ අග මැද මුල කොහේ ගත්තත් එකද? මහා පුදුම උතුම් කොටසක් මේ. ඉතින් මේ ශාසනයට යම් කෙනෙක් දානයක් මානයක් අපයක් උපස්ථානයක් කරනවා කියලා කියන්නේ ඒ කෙනාට ලැබෙන දේ නම් මෙච්චර කියලා කියන්නේ. ඒකයි පිටින් නසක්කා පුඤ්ඤං සංඛාතෝ. ඉමෙත්ත මිති කියනති. මේ බුද්ධාදී උතුමන් වහන්සේටවත් මේ ශාසනයේ උදෙසා යමක් යමක් කරනවා නම් ඒකෙන් ලැබෙන පින ගණනලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. ගණින්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. එහෙම වැඩ පිළිවෙලක් කරලා ඊළඟට මෙහෙම තව ආරංචි වෙච්ච කාරණාවක් මම කියන්න. ඒ කාරණාවට ආරංචි වුණාට පස්සේ පින්වතුනි. දැන් මේ ආරංචි වුණා කියලා කියන්නේ මේ අපේ ස්වාමින් වහන්සේලා සමහර වෙලාවල මා මුණ ගැහිලා කතා කරන වෙලාවට ඉතින් විවිධ දේවල් කියනවා. උන්වහන්සේලා දැනගන්න හම්බෙච්ච මොන හරි කාරණා. ඒකින්ද මට සමහර ඔබ ඔබ කරන මේ උතුම් කාර්යයන් තියෙන්න පුළුවන් ඒ ඔක්කොම මම දන්නේ නැති වෙන්න පුළුවන්. ඒවලින් අපි දැනගත්තොත් අපි හරි සතුටුයි. ඒ සතුටට අපි තව කෙනෙකුටත් ඒක සමාදන් වෙලා ඒක නනත් මේ පුණ්‍යඵල විපදව ගන්න. ඒක දිහා දැකලා අනේ මොන තරම් වාසනාවද මොන තරම් උතුම් මිනිසුද මේ ඉන්නේ කියලා හිත පහදව ගන්න. අපි ඒව ඉතින් කියනවා. මොකද අපි හරි කැමති සඳුන් තලන්න. මොකද අපි ඌරෝ නෙමෙයිනේ, කබරියෝ නෙමෙයිනේ, අසූචි තලන්න. අපි හරි කැමති සඳුන් තලන්න. සඳුන් කොටයක් හමුනොත් පොඩ්ඩක් තලලා ඉතින් සුවඳ දෙනවා හැමෝටම. සුවඳ විඳගෙන ඉන්න. තව කාරණාවක් ආරංචි වුණා පින්වතුනි මේ මේ කාරණාවේදී අපිට මතක් වුණා අපේ අපේ අතීතය. එක යුවලක් තරුණ යුවලක් පොඩි දරුවෙක් ඉන්න තරුණ ජෝඩුවක් දහම් අහලා යම් අවබෝධයකට පත් වෙලා කල්‍යාණ මිත්‍ර ඇසුරේ නිරන්තරයෙන් කටයුතු කරගෙන ඇවිදින්න යම් අවස්ථාවක පින්වදින ඒ තරුණ යුවලට තේරුණාලු මේ බුදුදහම තමයි අපිට තියෙන එකම රකවරණය. නිවනට යන්නත් බුදුදහම තමයි තියෙන රකවරණය. ඒ වගේම මේ ලෝකේ යහපතින් ජීවත් වෙන්නත්. ඒ වගේම සැපෙන් ජීවත් වෙන්න. බුදුදහම තමයි තියෙන එකම රකවරණය. බුද්ධ ශාසනය තමයි තියෙන එකම පිහිට කියලා. ඒ වගේම පින්විතනේ අය තව තීරුම් ගත්තලු. මේ ශාසනය තමයි අනාගත සැප උදෙසා ආයෝජනය කරන්න පුළුවන් අග්‍රශ්‍රේෂ්ඨම ස්ථානය කියලා. අපි ඒක ඔබට නිරන්තරයෙන් කියනවා. මොකද රාග දේශ මොහ ප්‍රහීන කරපු උතුම වීත රාගේ වීත දෝෂේ වීත මොහ මෙෝහි උතුමන් වහන්සේලා වැඩ ඉන්නේ එකම තැන මොකද? ශ්‍රී සම්බුද්ධ ශාසනය. ඉතින් ශ්‍රී සම්බුද්ධ ශාසනයෙන් යමෙකුට යමක් පූජා කරගන්න පුළුවන් නම් එයාට මහා ලාභයක් කියලා ලැබුණේ. ඒක මේ මම පැවිදිලා ඉන්න හින්දා නෙමෙයි මම මේ කියන්නේ. රාගදේශ මොහ ප්‍රහීන කරපු උතුම වෙන ශාසනයක ඉන්නවනම් ඒකත් උතුම්. ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. බුදු වැසෙන් දැකලා කියපු දේශනාව. මේ ශාසනය පිට ශ්‍රමණියෝ නැකින් හම්බෙන්නේ. මේ ශ්‍රමණියෝ කියලා කියන්නේ ඔය මොහකරි කැලේ ඉන්න එහෙම එකක් නෙමෙයි. ශ්‍රමණ කියලා කියවේ කාටද? රාගක්කේ දේශක්කේ මොහක්කේ කරපු උතුම් පිරිසට ශ්‍රමණ කියලා කියන්නේ. ආකාශයේ පිහසටන් හිටින්නේ නැහැ. ඒ වගේ ශ්‍රමණියොත් නැහැ. බාහිර ශාසනවල. මේ ශාසනය විතරයි ශ්‍රමණිය. එහෙනම් මේ කියන උතුම් ශාසනයට යමෙකුට යම් දෙයක් කරන්න පුළුවන් නම්, යම් පූජාවක් කරන්න පුළුවන් නම්, හැපයක් උපස්ථානයක් කරන්න පුළුවන් නම්, සාදුකාරයක් දෙන්න පුළුවන් නම්. ඒකෙන් නැගෙන පින මෙච්චරයි කියලා කියන්නේ දැන්. ඉතින් ඒක තේරුම් ගත්ත ඒ යුවද මේ බොහොම හොඳට ඉගෙනගත්ත සමාජයේ බොහොම වැදගත් විදිහට ජීවත් වෙන හොඳට යමක් කමක් තියෙන පිරිස පිළිබඳ ඒ යුවල අධිස්ථානයක් කළාලු. ඉතින් අපි දෙන්නටයි අදනේ දරුවන්ටයි ජීවත් වෙන්න යම් ප්‍රමාණයක් ඇති. කොච්චර හම්බුණත් අපි කන්නේ මෙච්චරයි. කොච්චර හම්බුණා සිතින් තව ගයක් හදාගෙන මොකද මම කරන්නේ? මේක එක අඩියක් තියගෙන අනික් ගෙදර අනික් අඩිය තියාගෙන ඉන්නේ. තව වැඩි කිරි 10ක් හදාගත්ත කියලා උඩ උදේටයි අවසට වෙන ධනකයි ඊළඟ තව ධනකයි වැඩි කිලි කරන්නේ. මේක තේරුම්වත් නැති වැඩනේ. අපිට ජීවත් වෙන්න යම් ප්‍රමාණයක් තියෙනවනම් අන්නේ ප්‍රමාණය අපි නිශ්චය කරගමු කියලා දෙන්නත් එක්ක පින්වතනේ තීරණය කළා තියෙනවා. ඒ අයට ඒ දෙන්නත් දරුවන්ට ජීවත් වෙන්න අවශ්‍ය මෙන්න මේ ගාන අපිට ඇති කියලා පින්වතනි මහා තදවල අධිස්ථානයක් කළා. මෙන්න මේ ගානෙන් එහාට අපිට හම්බෙන හැම සතයක්ම අපි සම්බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා. ඒක තමයි අපේ අග්‍රශ්‍රේෂ්ඨ කොටස කියලා. එහෙම හිතා ගන්න බෑ. ඔන්න ඔකට තමයි අත්හැරීම කියන්නේ. ඒ වෙලාවේ ඉඳන් මට හිතුණා. ඒක මට ආරංචි වුණා. මොකද මටත් ඔහොම අවස්ථාවක හිතුණා. ඒ අපි පැවිදි වෙන දින්නේ කියලා ඊට පස්සේ. හැබැයි ඒ වෙලාවේ මට හිතෙච්ච කාරණාවට වඩා මේ යුවලට හිතෙච්ච කාරණාව පින්වදිනේ අග්‍රශ්‍රේෂ්ඨයි කියලා මට හිතෙනවා. මොකද එදා මම හම්බ කරන හැම සතයක්ම සම්බුද්ධ ශාසනයෙන්ද කියලා තීරණය කළේ. මම පැවිදි වෙන දින්නේ කියලා ඊට පස්සේ. එතකල් යම් කොටසක් සම්බුද්ධ ශාසනයෙන් පූජා කරනවා හැම මාසෙකම. ප්‍රති පිටක පූජා ආදී වශයෙන් පවත්වන්නේ ඒවට. දැන් හම්බ කරන හැම සද්දයක්ම ශාසනයට කියලා තීරණය කළේ. මම පැවිදි වෙන අදිස්ථාන කළාට පස්සේ. නමුත් මේ යුවර තාම පැවිදි වෙන අදිස්ථාන කළා නැහැ. නමුත් යම් මුදලක් ජීවත් වෙන තියන් ඉතුරු ටික ඔක්කොම සම්බුද්ධ ශාසනය කියලා අදිස්ථාන කරගෙන. ඒකේ අදිස්ථාන කළා විතර නතර වෙලා නැහැ. එතනින් එහාට පින්වතුනි. ඒ මුදල වෙන් කරගෙන නෝන මහත්තය දෙන්නම හරි යම්බ කරන වෙන්නේ බොහොම ඉහළ රැකියාවක් කරනවා වෙන්න ඕනේ. ඒ අග්‍රශ්‍රේෂ්ඨ කොටස පින්වතුනි අන්නේ ඒ විදිහට වෙන් කළා සාසනයට පූජා කරන්න පටන් ගත්තා. ඒ මහත්තුරු කියනවලු. ඒ අදිස්ථානෙ කරපු දවස් ඉඳලා. එයාට හොඳ නිින්දයක්. ඒ හරි සතුටින් ඉන්නේ. ගෙදර ප්‍රශ්න නැහැ. ගෙදර හරි ආලෝකයි. හැබැයි මම මේ එකක්වත් කියන්නේ පිටින් ඔබට ඔය තීරණ ගන්න කියන්නේ නෙමෙයි. ඔව මාත්‍රයක්වත් ඉන්ෆ්ලුවන්ස් කරනවා නෙමෙයි මේකට. ඒ වැරදි හිතන්න එපා. ඔබට අනුමෝදන් වෙන්න කියන්නේ. මොකද අපි අනුමෝදන් වෙනවා. අපි හැදින සතුට එනවා පින්වතුනි. ඇයි සුදු මිනිස්සු හැදෙනකොට ලෝකේ අපිට පේනවනේ පින්වතුනි අනාගත අරිහතුන් වහන්සේලා. දැන් සතුටු නැද්ද? මේ අපි වෙහෙසෙන්නේ ඒකට නෙපින්වද? අපි අරිහත් ඵලයක් මේ ලෝක සත්‍යයේ දුකින් නිදහස් වෙන වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවා දකින්නද? මේ මිනිස්සු සතුට වෙනවා දකින්නොත් කොච්චර සතුටුද අපිට? අපේ ස්වාමීන් වහන්සේලා කොච්චර සතුටු වෙනවද? මිනිස්සුගේ සුදු ගති අහනකොට එකදනේ මේ මහඳුරු කියනවලු ඒ අධිෂ්ඨානේ අරගෙන ඒ වැඩ පිළිවෙල කරන්න පටන් ගන්න ටික දවසක් යනකොට හිතා ගන්න බැරි විදිහට එයාගේ පඩි වැඩි වීම වෙනවා කියලා මං කිව්වා නේ යම් ලොකු මුදලක් හම්බ කරන වෙයිද කියලා මේ මහත්තයාගේ ආරි කවරේ කියලා තියෙනවා රුපියල් 60000කින් පඩි වැඩි වෙනවා කියලා රුපියල් 60000කින් පඩි වැඩි වෙනවා කියලා කියන්නේ ලොකු කඩියක් ගන්න කෙනෙක් වෙන්නේ නැති රංගන කතාවක් වගේ නේද දෙන්නේ මේ අර ඩිංගේ පුදුම් පහන් නෙමෙයි කියන්නේ වොන්ඩර්ලෑන්ඩ් එක ගැන නෙමෙයි කතා කරන්නේ මේ ඇත්තටම මේ ලෝකේ ඉන්න මිනිස්සු ගැන කතා කරන්නේ අතීතේ හිටපය ගැනත් නෙමෙයි වර්තමානයේ ඉන්න මිනිස්සු ගැන කතා කරන්නේ දැන් ෆනි වැඩි වුණා ඒ ටික ඔක්කොම අරගෙන නාක් වේදා ගත්තද නෑ කරපු අදිස්ථානයක් තියෙනවා මේකට ඒ අදිස්ථානේ එහෙමයි ඒ නිසා ඒ යුවල කියනවලු මේ අපිට මේ ලැබෙන්නේ බෝනස් හම්බ වෙනවලු සින්නද මේ මෙච්චර කොරෝනා රටේ නමුත් ඒ සමාගමේ ඒ එතුමන්ලා මේ සම්බන්ධ වෙලා කටයුතු කරන ඒ සමාගමේ හරි මේ ආයතනේ ඒකට බෝනස් පහ දෙනවා ඒ කියන්නේ මේ දීමනේ මේ අතහැරීමනේ මේ අතහැරීම ඇතුලේ දැන් ඔෆිස් එකේ කොහොම වැඩ කරනවද ඒ අය මේ ටික සාසනීයද දෙනවා කියලා අදිස්ථාන කරගත්ත මිනිස්සෙක් ඔෆිස් එකේ කොහොම වැඩ කරනවද 9ට වැඩ පටන් ගන්නකොට 10ට යනවද එතනට පහට වැඩි විතර කරන හතරවම හරින ඉඳලා මේකප් කරනවද නැද්ද මේ සුදු මිනිස්සෙක් ගැන කතා කරන්නේ එහෙනම් 9ට වැඩ පටන් ගන්න නම් 8:00ට එතන ඇති පහට වැඩි විතර කරන නම් 5:00 වෙනකන් මේ සුඩ ඇති මේ සින්දගෙන වැඩ කරනවා ඇති ඉතින් ලැබෙන්නේ නැද්ද හැබැයි දෙන්නේ ඒ යුවල අදිස්ථාන කළා වගේ. ඒ හතර පහකට ඒ අයම සාක්ෂි දාගෙන. ඒ ඔක්කොම සාසනික අදිස්ථාන කරන් හම් වෙන බෝනස් වැඩි වෙන padi ඒ හැම එකක්ම. ඒ අය සම්බුද්ධ සාසනෙන්ද කියලා අදිස්ථාන කළා නම් ඒක ඒ හැම එකක්ම මේ විදිහට පූජා කර ගන්නවලු. ඒකයි මම ඔබට කියෙපින් ඉන්නේ. මට මතක් වුණා මම පැවිදි වෙන තීරණය කළාට පස්සේ මම කරපු වැඩේ. නමුත් ඊට වඩා හරි ශ්‍රේෂ්ඨයි මේ. මොකද මම සමහර දේ වෙලාවේ තීරණ ගන්න නැත්තේ. මම ඉතින් පැවිදි වෙන එනවානේ කොහොමවත්. ඒක නිසා වෙන්න පුළුවන්. නෝන් මේ යා හැමනේ දරුවත් පුංචි ඉතින්. මට ආපු ආරංචි ඇටි. ඒ වගේම මේ වෙනදේ ලොකු පූජාවක් කරලා තියෙනවා. කුටි පූජාවක්. ඒ වගේම මේ සමහර ගොඩනැගිලි හදන්නේ විශාල වශයෙන් දායක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියපු ඒවාත් වෙලා තියෙනවා කියන එක. ඒක කරපු අදිස්ථානේ වෙලා තියෙනවා. මෙහෙට විතරක් නෙමෙයි. මේ විතරයි සාසනයේදී. පොදු පූජා පවත්න්නේ. පොදු පූජා හැවත් මොන හරි දේවල් සාසනය වෙනුවෙන් කියලා. ඉතින් ඒ දෙන්න විශ්වාස කරනවලු තින්ගොතනේ තරේම. අපි අදිස්ථානේ ගත දවසින්දයි අපිට මේව හම්බෙන්නේ. එදා ඉඳලම තමයි මේව හම්බෙන්නේ. ඒ කියන්නේ සාසනයට ලැබිය යුතු යමක් තියෙනවා නම් අපි දෙන්න හරහා ඒක ලැබෙනවා. ඒක නිසා මේක සාසනයටමයි අයිති කියලා ඒ විදිහටම සිංහලෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. ඉතින් මම ඔබට කිව්වේ ඔය තීන්දුව ගන්න කියලා නෙමෙයි. ඒ තීන්දුව ඔබට හිතෙන දවසක් ඒ තීන්දුවට. ඒ උතුම්ම පිරිස ගලා කියලා ඔබ කරන්න යන්නේ. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. දැකලා හිත පහදව ගන්න. අහලා හිත පහදව ගන්න. සාදුකාරයක් දෙන්න. මොන තරම් දෙයක්ද කියලා අනේ මටත් කවදා හරි ඔහොම කරන්න ලැබෙන්න කියලා අදිස්ථානයක්. අනේ විදු සිටුවරයා මතක් වෙනනේ. අනේ විදු සිටුවරයා අන්තිමට දන් දීලා දන් දීලා දන් දීලා සිටුවරයා දන් දෙන නිසා සිටුවරයාගේ ණය ගත්ත මිනිස් මොනද? අනේ විදු සිටුවරයා කියන්නේ ගිනි පොලියට දීපු කෙනේ. ගිනි පොලියට දීපු කියන්නේ මොකක්ද? ඔය අද ගිනි පොලිය නෙමෙයි ඈ මේ කියන්නේ. ගිනි පොලියට දීපු කෙනේ. ඒ කියන්නේ ගියන්නයි මූර්තජ නියන්නයි. ගිනි. ඒ ගිනි කියන්නේ මොනවද? ඒ ගිනි කියන්නේ රත්තරන් වලට. රත්තරන් පොලියට දීපු කෙනේ. ඉතින් ඒ පොලියට දීපුවා ආපහු මිනිස්සු දෙන්නේ නැහැ. හේතුව මොකක්ද? ඉතින් මේ සිටුවරය දන් දෙන එකනේ කරන්නේ. ඉතින් මොකටද අපි මේවා දෙන්නේ? ආපහු අපිට දන් දුන්න කියලා හිතාගන්න දැන්. ඔය මට්ටමට කරපු නිසා පින්නදනේ. අන්තිමට එතුමන් ලැබෙන දීම සල්ලි ලැබුණා කියලා. ඒ දන් දෙන එක නැවතුවාද? අන්න ඒවා තමයි සින්දෙන් දකින්න ඕනේ. ඒවා තමයි ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙල. දන් දෙන එක නැවතුවේ නෑ ඒත්. අපි නම් හරි ප්‍රසාදයටපත් වෙනවා පින්නදනේ මේ දේවල් සිහි කළා. මේ ශාසනය හිටපු මහා උතුම් මිනිසු මොන්න තරම් ශ්‍රේෂ්ඨ මිනිසුද කියලා. මම ඒකයි ඔබට කියන්න තියෙන්නේ ප්‍රායෝගිකව ඔබගේ ජීවිතය ඒ තත්ත්වයට ඔබපත් කරගන්න. එහෙම නැතුව පින්වතුනි ත්‍රිපිටකයේ උදේ ඉඳලා රැ වෙනකන් කියුවත් වැඩක් වෙන්නේ නැහැ නේ. ඒක ಗುಣ මාත්‍රයක් තමයි ජීවිතේට අතුල් කරගන්නේ නැත්නම් පින්වතුනි. හොද්දේ බැහැලා ඉන්න හැන්ද වගේ. මාත්‍රයකටත් වැඩක් නැහැ නේ. ಗುಣ මාත්‍රයක් ඇති කරගන්න. ඒවා සිහි කරලා බලන්න. මොන තරම් ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක්ද කියලා. ඉතින් අදිස්ථානයක් ගත්ත නම් මම මේ සාසනෙ වෙනින් මගේ ජීවිත කැප කරනවා මගේ හැම සම්පතම දෙනවා කියලා. ඒ අදිස්ථානෙ හැමම කළා. අන්තිමට ගෙදර කෑවේ මොනවද? ඒවෙන් දන් දුන්නා. තමයි මිරිස් හොදි බතුයි ගෙදර කෑ මොකද? කවුද මේ? අනේ පිටු සිටුවරයා. ඒ කියන්නේ ප්‍රධාන සිටුවරයා අපින් උදේනේ. කොසල් රජුරන්නේ. ලේදි පහදු කෙනෙක්ද මේ බින් උනේ? එකපාර. ඒ කොහොම පොඩි කාලේ නැවත අදිස්ථාන අතහැරියේ නැහැ ඒ පොඩි කාලේ පින්වල. මා ශ්‍රේෂ්ඨ මිනිස්සු. මම ඒකයි ඔබට කියන්නේ ඔබ අනේ පිළිසිටුවරයා වෙන්න පින්වල. ඉතින් අනේ පිළිසිටුවරයා ඔය කාලේදී පින්වල මිරිස් හොදි බති නිතිපතා දන් දුන්නා. දැන් ඔබට බැරිද අනේ පිළිසිටුවරයා වෙන්න? ඔබට සල්ලි නැහැ හත පහක. මිරිස් හොදි ටිකක් නැද්ද? බත් හැන්දක් නැද්ද ගෙදර? දෙන්න. ඒත් අනේ විදුලුවරයා තමයි. අනේ විදුලුවරයන් අපි බලාපොරොත්තු අපි දකින්නේ බින්දුනේ දීපු දේ නෙමෙයි. ඒ දෙන්න ගත අදිස්ථානය. තථාගතයන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරනවා කියලා ගත අදිස්ථානය. ඒහලේ දෙපස දෙහල. අපි කැමති ඉන්නේ ඔබේ තත්ත්වෙට පත් වෙන. ඔබ මේ පැවිද්දට එනකන් ඔබේ තත්ත්වෙ ඉන්න. මේ ශාසනය රකින්න මේ ශාසනයට මහා බල කණුවක් වෙලා ඉන්න සිංහද. ඔබට ඒ කාන්තේම ශාසනික ඵල ලැබෙයි දවස. ඉතින් අපි හරියට සතුටු මේ දේවල් ආරංචින්න. තව ආරංචියක් ආවා. ඒ මහත්යව නම් මේ අපි දන්න කියන මහත්ය. ඊයර කියන මහත්ය මම දැකලවත් නැහැ. දැකලා ඇති තමයි නෝ කවුද කියලා දන්නේ නැහැ. ඉතින් මම අහන්නේ කවුද කියලා. මොන රූපේද කවුද නම ඒකක්වත් අහන්නේ නැහැ. ඒක වැදන්නේ. අපිට වැදගත්. ඒ ගතිගුණ. සුදු ගති. මම මේ ඔබට කියන්නේ පිටින් දෙන සුදු ගති තියෙන පිරිස් හැදෙනවා ලෝකේ. ඔබ වගේම පිරිස් හැදෙනවා ලෝකේ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. සුදු මිනිස්තුන්ගෙන් පිරිච්ච පැත්තක් හැදෙනවා. ඉතින් අපි හිතන අනාගතයේදී පින්වතුනි සුදු මිනිස්සු ඔක්කොම මේ ආරාමයේ වටේක පෙළ ගැහේ. මේ ආරාමයේ ළඟපාතින් මේ ඉඳන් අරගෙන ඔය හොගල ගන්න ඉඳන්. ඒක නිසා කුරුඳුවත් එක්ක ඉඳන් ගණන් හිතුව ඇති මෙච්චර. ප්‍රජාස්ත කළාක්ෂේ. ඉතින් මෙයාට ඉන්න මිනිස්සු හොඳට හම්බ කරගන්න. ඇයි සුදු මිනිස්සු? අර එක જાතිය කුරුල්ල එකට වහනවා වගේ ඉතින්. සුදු මිනිස්සු ඇදෙනවා සුදු මිනිස්සු කොට. කොහොම ඇදී 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 ආවේ ඉතින් මේ පළාතම සුදු මිනිස්සුගෙන් පිටලේ. හරි වාසනාවන්ත යුගයක් උදා වේ ඉතින්. ඉතින් මම මේ දැන් කියන්න හදන්නේ. ඒත් අපේ මේ ස්වාමින් වහන්සේ ළමගේ ඥාතිවරයෙක් ගැන. ඒ ස්වාමීන් වහන්සේගේ මස්තින ගිහි කාලේ. ඒ ස්වාමීන් වහන්සේට බණ දීලා තියෙන්නේ එතුමමයි. හරි එතුමට පැවිදි වෙන විදිහක් නැහැ පොඩි දරුවෙක් ඉන්නවා. එතුමා ඒතකොට කසාද මැදලා තියෙන්නේ පිරිමි ළමයි දෙන්නෙක් සහ ගෑණු ළමයෙක් ඉන්න පවුලකින්. ඒ පිරිමි ළමයි දෙන්නමද පැවිදි වෙලා ඉන්නේ ශාසනේ. කවුරු හින්දාද? ඒ මහත්තයා. ඒ අම්මෝයි තාත්තයි බලාගන්නේ මේ මහත්තයා. මේ මහත්තයත් බලාගෙන ඉන්නේ දරුවල ඔක වෙනකම් පාසලේට. එතකොට තේරෙන්නේ මේ අග්‍රශේෂ්ඨ කොටස වෙන් කරන වැඩපිළිවෙලේදී එතුමා යම් අදිස්ථානයක් ගත්තලු. යම් කාලයකට කලින් මම ශාසනයට පහෙන් එකක් වෙන් කරනවා කියලා. හැම මොන නැවත වතාවක් කියනවා පින්වදනේ. මොකද හේතුව? මේ මේ දේවල් අහගෙන හිටියොත් එහෙම එයන් මේව අහන්න සුදුසු නැති මිනිස්සු. ඒ කියන්නේ තාම මේ තරමට මානසිකත්වයේ දියුණු නැති මිනිස්සු. ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් හාමුදුරුව වක්‍රාකාරව ගරනවා හොඳට කියලා. දෙවදිනේ අපිව දන්න අය දන්නවා මහන වෙලා ගරන්න ඕන කමක් අපිට නැහැ කියලා. මේ යහපත පිණිස මේ පෙන්වන්නේ. අපි සතුටු වෙන දේ තුලින් ඔබත් සතුටු වෙයි කියලා හිතලා අපි මේ පෙන්වන්නේ. ප්‍රායෝගිකව නිවනට යන ක්‍රමය මේ පෙන්වන්නේ පිණිස. දානය තුලින් අතහැරෙන විදිහ පෙන්වන්නේ පිණිස. ඔය කියන මහ ලොකුවට දහම් දන්නවා කියන ඔය පිළිසෙට පියන්න කරා මං කලින් ගියපු මහත්යක නෝනායි කරපු වැඩේ කරන්න කියලා. පුළුවන් ද බලන්න කරන්න? Tamanṭa පොඩි කොටසක් තියන් ඉතුරු ටික ඔක්කොම සාස්ත්‍රෙන්න දෙන්න කියන්නේ. එකපාර බෝනස් එකක් හම්බෙනවා ලක්ෂ 10ක. ඇස් දෙක පියාගෙන ඔය ලක්ෂ 10 සාස්ත්‍රෙන්න දෙන්න කියන්න පුළුවන් නะ? මම මෙහෙට නෙමෙයි. සාස්ත්‍රෙන්න දෙන්නේ. සාස්ත්‍රෙන්නේ බලු කපුඩු දාලා දෙන්න කියන්නේ. පුළුවන් ද කියලා බලන්න. ඒකයි අපි මෙතන කියන්නේ. අතහැරීම ඔය තියෙන්නේ. දානය තුලින් ඡාගය දිනු වෙනවා. අතහැරෙනවා. ලේසි පහසු දෙයක් නෙමෙයි දන් දෙනවා කියන්නේ. අතහැරීමට දාන දන් දෙනවා කියලා කියන්නේ. කුටියක් හදලා කුටියට මොකද උනේ කියලා බලන එකට නෙමෙයි දන් දෙනවා කියන්නේ. අතහැරියා. මේ කොටස කෙලින්ම අතහැරියා. මේක සාසනයෙන් අතහැරියා. අන්න ඒකට පින්ද. ඒකයි කියන්නේ මේ මහ ගුණ වගාව. ඉතින් මේ මහත්ය අදිස්ථාන කළාද? මේ මහත්ය මැනික් බිස්නස් කරන මහත්ය. මේ මහත්යම කියනවා මම මේ මට හිදිලා තිබ්බේ මේක කරන්න ඔය එදා වෙන යන්තම් හම්බ කරගෙන ඉන්නවා කියලා හඳුරන්නේ. ඒත් මට එකපාරට මතක් වුණා මේ සාසන වෙනුවෙන් මං ඉන්නකම් මට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේට සිව්පස්යෙන් අසුපස්ථාන කරන්න මට ලොකු දායකත්වයක් දක්වන්න පුළුවන්. මං ඒ වෙලේ මහන්සි වුණා නම් හරිනේ. මං කොහොමත් මේ එළියේ ඉන්නේ කේ. මං තාම සාසනය ඇතුළට ගියේ නැහනේ. මං තාම පැවිදුණේ නැහනේ. ඒත් ඒ පැවිදි වෙන්නේ උතුමන්ට. මෙලෙඩ දුකට බලන්න මට පුළුවන්. එහෙනම් මම මේ ඇලි වැඩි ගැතින් ගෙදරට ඉඳලා හරියන්නේ නැහැ. මං මහන්සි වෙනවා. අන්න එහෙම මුලින්ම අදිස්ථානයක් අරගෙන. ඒ අරගෙන සිංහදනේ. තීරණේ කරා මම පහේ එකක් දැන් සාසනයට පූජා කරනවා. හැම මට එන හැම බිස්නස් එකකින්ම ලාභින් පහේ එකක්ම සාසනයට පූජා කරනවා. එහෙම කළ අදිස්ථානයක් අරගත්තලු. ඒක අදිස්ථානේ අරගෙන අපේ ස්වාමීන් වහන්සේට කියනවලු. ආන්දරේ මං ඉතින් පහේ එකක් පූජා කරනවා කියලා කිව්වට ආන්දරේ මේ ඔක්කොම සාසනෙට තමයි. මම කොල්ල ලෝකේ නැහැනේ මං ඉන්නේ. එහෙමත් කියනවලු. ඊට පස්සේ එහෙමදනේ ඒ මහත්තයා කියනවා ඒ අදිස්ථානේ අරගෙන කටයුතු කරද්දී පුදුම විදිහට ලැබෙන්න පටන් ගත්තලු. හැබැයි දැන් මේ කියන්නේ ලැබෙන මාර්ගයක් ගැන නෙමෙයි මේ මේවට මේ හොඳ පාරක් මේ ආන්දරු කියන්නේ අපිට හොඳට සල්ලි හම්බ කරගන්න හොඳ පාරක් කියන්නේ සාසනයට පොඩ්ඩක් දීලා අර දෙවියන්ට දෙන්න. ඈ වස්තු ආන්දහන කර මුළු කල්ප දහසකට බුදු වෙන දෙවියනේ මගේ ඉදම් එක නොල දෙන්න පූජා වට්ටියක් දෙන්න. ඈ පූජා වට්ටිය රුපියල් 500යි. බ්‍රෝකර් ගාහතුව 103යි. දෙවිය බ්‍රෝකර් වෙන්නේ කියලා නම් 100 රුපියල් 500 දීලා හරියනවාද? කෝටි 3 ඉදමට. ලක්ෂ 3ක් දෙන්න එපා. 500 සේව් කරගන්න හොඳ බ්‍රෝකර්. මේ මං කියන්නේ සාසනය එහෙම කරගන්න හොඳ නැහැ. ඒව බලාපොරොත්තුෙන් එහෙම මං ඔබ එහෙම කවදාකක් කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි පින්සෙ. නමුත් මම මේ කියන්නේ මේවා අහගෙන ඉන්නවනම් මේවා අහන්න සූසු නැති අය. තාම අහන්න සූසු නැති අය. ඒ අයගේ දැනගැනීම පින්සෙ එක කරනවා කියන්නේ. එහෙනම් කවදාකවත් හිතන්න එපා මේ සාසනය ඉඳලා හොඳට ගරාගමු කියලා හොඳට අපිට හම්බ කරගන්න පුළුවන් කියලා. එහෙම හිතන්න එපා. නිවන උදෙසා දන්නේ. නිවන උදෙසාම මේ දේවල් කරන්නේ. මොකද මේ කියන උතුම් පිරිස කරන්නේ නිවන උදෙසා පින්වතුනි මේ දේවල්. ඒකයි මම ඔබට කියන්නේ. නිවන උදෙසා කරන්නේ. ඉතින් ඒ මහත්තයා කියන මහා අරෝපදම සිද්ධියක් වුණා කියලා. ඒ මහත්තයා මැණික් කලක් හම්බුණාලු පින්වතුනි. නෙමෙයි. වෙන කෙනෙකුට හම්බෙච්ච මැණික් කලක් එතුමා සල්ලි වලට ගත්තද? මං ගරම් වෙන මොලේම කියන්න මම ඔබට මේ සිද්ධිය පෙන්වන්න මේ කියන්නේ මිසක් වෙන එකක් නෙමෙයි මට ආපු ආරංචි වල හැටියට මේ ඉස්සරේ කියන්නේ ලක්ෂ දෙකකට ගලක් හම්බුණාලු. ඔය ගෙවුඩ වගේ ගල් තියෙනවනේ පිංගුදුනේ ඒවා පුච්චන්න පුළුවන්. ඒවා පුච්චලා සමහරట్లాට හරි වටින මැණිකක් බවට පත් වෙනවා. ඒක එහෙම නැත්නම් ඒක පුපුරලා යනවා. පුපුරලා ගියොත් ලක්ෂ දෙකක් නැහැ. ඒක ගත්ත ගානක් නැහැ. නමුත් ඒක හරියට පිච්චුණොත් ඒක ලොකු ගානකට පත් වෙනවා. ඒක වාසනාවකට සිද්ධ වෙනවා කියලා තමයි ඒ අය අදහස් කරන්නේ මේ දෙස්සේ. මේ මහත්ය වෙංගදනේ අර පහේකේ ගත්ත අදිස්ථානයත් එක්ක අනේ මට සාසනයේ ලොකු දෙයක් කරන්න පුළුවන් මේ අවස්ථාව උදා වුණොත් කියලා. ඉතින් ඒ ගලපුච්චල මේ මහත්ය කියනවා වෙංගදනේ කියනවලු සාසනයේ දින ආචාර්යමයි මට මේ දෙන්නම හැදිච්ච මගේ පිනම මට පරිසන්දිදී මට තව තව මේ සාසනයට දෙන්න ලැබෙනවා කියලා. පිංගුදනේ මේ ගල හරියට පිච්චිලා ලක්ෂ 30කට මේ ගල පුකුණන්න පුළුවන් වෙලා තියෙනවා. ලාභේ කොච්චරද? 105යි 10යි 15යි 100යි 300යි 300 ලක්ෂ 4යි 200යි 300යි. එතුමා කියනවා නම් පිංගුදනේ ඒ ලාභේ ගත්ත එක මම මුලින්ම කළේ සාසනේ පහෙන් එකෙන් කරේ. ආග්‍රහයෙන් කොටත වෙන් කරසේ. නිකම නිතර බාන්න වෙනේ. ලක්ෂ කීයක්ද? පහ එකක් කියලා කියන්නේ. ඉතින් නිකම නිතර බලන්නකො ඔය මේ ප්‍රායෝගිකව මේ නිවනට සම්බන්ධ වෙන්නේ නැති. බණ ටිකක් කඩපාඩම් කරගෙන අතන ගිහිලා පොඩ්ඩක් බණ කියලා මෙතන ගිහිලා පොඩ්ඩක් බණ කියලා ඒ ඔක්කොම අතර මුදුණුන් වෙලා ඉන්න හදන පිරිසයි. මේ ප්‍රායෝගිකව නිවනට යන හදන පිරිස අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. කොච්චර අතහැරිලාද කියලා. ලක්ෂ ගණන් නිකන් අර බලු කපුට වගේ අපැරලා දාන්න පුළුවන් නේද මේ මිනිසුන්ට? මම පුදුම මිනිස්සුනේ. මොකද මේ දැන් මෙහෙට පූජ කළාම නමවත් කියන ධර්මතර. දැන් මම මේ කියන පුද්ගලයා කවුද කියලා දන්නේ ඒ පුද්ගලයා විතරයිනේ. වැඩි මුලත් ඔන්න ඒ ඥාති කීප දෙනෙක් දන්නේ. මේ අහගෙන ඉන්න ඔබ දන්නේ නැහැනේ මේ කවුරු ගැනද මේ කියන්නේ කියලා. එතන මම කලින් කියපු ඒ පිරිස ගැන දන්නේ. අපි අරුණ නමක් ගමක් වා කියනවා. දැන් මේ කුටියක් ගහලා තිනවා දහවල් නොවනාට පින්පිනිස කුටිය හදුවා කියලා. ඒවත් ගහන්නේ නැහැ. කුටියක් හදපු කෙනෙක්ගේ නමක් වා කියන්නේ නැහැ. කුටි පූජාවට අපි සම්බන්ධ වෙනවා. ඒකට යහපත පිණිස. නංගන් කතා කිලි මොකුත් නැහැ. මොකද හේතුව? දාන මාන දෙන්නේ. මානේ නැසීම උදෙසා අඩන් දීම. ඒක සිද්ධයි. දාන මාන කිවිකට. මානේ නැසීම උදෙසා දානේ දෙන්න ඕනේ. ඒ දන් දුන්නේ මානේ නැසන් වෙන මොකටද නෙමෙයි. එහෙනම් මානේ වැඩි කරගෙන දන් දීලා වැඩක් නෑ. මං ආවත් මෙච්චර දන් දුන්නා මෙච්චර දන් දුන්නා මං තරම් දන් දෙන්න කවුරුත් නෑ. ඔය මොනවද ඔය දාන. එහෙනම් බින්දුනේ මේ අය මේ කිසි බලාපොරොත්තුවකින්ද නේ කන්නේ. එකම බලාපොරොත්තුවක් තියෙන නිවන. නිවන බලාපොරොත්තු. නිවන. නිවනමයි අදිස්ථානය. එහෙනම් මම කොයිතරම් ශේෂ වැඩ පිළිලද්ද කියලා. තව කාරණාවක් මම ඔබට කියන්න. මේ සතුට වෙන්න. මේ අපේ ආරාමයේ අසුරු මිසුරු කරගෙන හදිදු වෙන වේද මහත්තයෙක් කියනවා. අපි ඒත් අපේ ආරාමයේ පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේනමගේ තාත්තා කෙනෙක්. සර්ප වේදකම් කරන්නේ. ඒ කියන්නේ මාරාන්තික ලෙඩ තමයි එතුමගාවට යන්නේ. නායක ගැහුවා පොඩක් පරකුණු මැරෙනවා ඉතින් දුවගෙන යනවා එතනට ඒ ගියාම එතුම මුලින්ම කරන්නේ ඒ පිරිසට මේ බේත කරන ගමන් ඒ පිරිසකින් පොරොන්දුවක් ගන්න මේ වෙදෙහෙ දෙකම් කරන්න අපේ පරපුරට ශක්තිය ලැබිලා තියෙන්නේ මේ අපි උතුම් සීහල ගතිගුණස් එක ජීවත් වෙන හින්දා මේ බුදුදහමෙන් ලැබිච්ච රැකවරණයක් අපි හැමෝටම තියෙනවා. ඉතින් අපිට මේ දේවල් ලැබුණා වගේ ඔබලටත් මේ දේවල් ලැබෙන්න ඕනේ. ඒකට මම කරන හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා. ඕගොල්ලොත් පුළුවන් නම් කරන්න. මේව හරියට වෙනව ඉක්මනට. ඒ වගේම ඕගොල්ලන්ටත් මහා යහපතක් වෙයි. කියලා අපි හිතුවේ ඒ පිරිසම සමාදන් කරනවලු මේ අග්‍ර ශ්‍රේෂ්ඨ කොටස සාසනයට දන් දීම සම්බන්ධ කරුණු පැහැදිලි කරලා දීලා. එහෙනම් මේත් එහෙම කරනවා නැත්නම් එදා මරනවා. නමුත් මේ වෙලාවේ දින්වතනේ. මේ වෙද මහත්ය ගැන මහා පුදුම ගෞරවයෙන් මේ මිනිස්සු ඉන්නේ මොකද හේතුව තමන්ගේ පුතා තමන්ගේ තාත්තා කවරි නැත්නම් ආච්චි අම්මා නැත්නම් නැන්දා මාමා අක්කව නංගිව කවරි හර්ථේ කාලේ මැරෙන්න ඉන්න මිනිස්සුව බේරගන්න. ඒ නිසා දින්වතනේ ඒ ගෞරවයටත් එක්ක අර මහත්ය කියලා දේවල්වත් අහලා ඉස් මුදුනේ දරා ගන්නවල මිනිස්සු ඒ කාරණාව ඒ කාරණාව දරාගෙන සිංහසනේ මේ මිනිස්සු මේ දේවල් ඒ විදිහටම සිද්ධ කරනවා. එයා වාරංචරියද බොහෝ මිනිසක් ඉන්නවලු පින්වදිනේ මේ විදිහට. දැන් අග්‍රශේෂ්ඨ කොට සාසනයට වෙන් කළා. Taman දානයක් මානයක් දෙනකොට ඒක මූලික කරගෙන තවත් අතේ තියෙන මුදලක් දාලා දන් පිළිගන්නන. නිකම හිතලා බලන්න. මොනතරම් ශේෂ්ඨ වැඩ පිළිවෙලක්ද කියලා. ඕක නෙමෙයි දැන් දන් දීම කියන්නේ. මේ වේද මහත්යත් දන් දෙන එක නෙමෙයිද කරන්නේ? හිස් දන් දෙන එක නෙමෙයිද කරන්නේ? ඔය ලය දන් දෙන එක නෙමෙයිද කරන්නේ? මම මොන තරම් ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක්ද කියන්නේ? මේ ඔහොම වේද මහත්තුරු ඉන්නවා. ඔහොම වෛද්‍යවරු ඉන්නවා. ඔහොම පොලිස් නිලධාරීවරු ඉන්නවා අපි. මේ අපිට සම්බන්ධ නැහැ කඩේ දෙන්නේ. මේ ඔක්කොම සුදු මිනිස්සු. තව කෙනෙක්ව යහපතේ සමාදන් කරනවා. ඔය මේ ඔක්කොම බෝධිසත්ත්ව වගේ මිනිස්සු. තව කෙනෙක්ව යහපතේ සමාදන් කරනවා. තරුණ පිරිසේම විශේෂයෙන් ගියාට පස්සේ ඒ පිරිසට පින්වදෙනි පොඩි හරි කරුණක් පැහැදිලි කරලා දෙනවා. ඒ අම්මයි තාත්තයි දෙන්නා. ඒ හාමුදුරන්ගේ අම්මා ඒද මහත්තයා ඒ නෝනා දෙන්නා. පොඩි හරි කරුණක් පැහැදිලි කරලා දෙනවා. එලා සාසනෙට සාදුකාරයක් තියෙනවා. මම කොච්චර වැඩ ගන්නද? ඉතින් මේ වගේ පිරිස් තියෙන හැම තැනම බිහි වෙනවා නම් මේ සමාජයේ කොච්චර යහපතක් වෙයිද? එදවර පළවෙනි සාදුකාරයේ තියෙන දඩුවා නැත්නම් කවුරු හරි පුද්ගලයා ඊට පස්සේ බලන් ඉන්නවනේ පින්දුනේ මේ ආරාමෙට එන්නේ. මොකද ඔය කතා කරන අතරේ අහනවන්නේ අනේ කොහෙද? ඔබතුමා කොහෙන්ද එන්නේ? ඉතින් මේ ආවල් දැන් අපිත් යන්න ඕනේ ආරාමෙට. එහෙම ඉන්න බලාගෙන ඉන්නවනේ ගොඩ පිරිස. ආරාමෙ ආරිනකම්. ඇයි කල්යාණ මිත්‍රස් වෙලාවෙද? සුදු මනුස්සෙක් කියලා. ඊළඟට මම තව සාරණාවක් කියන්න. දැන් මම මේ කියන්නේ මේ මට ආරංචිලා මම ගොඩාක් හඳුරටපත් වෙච්ච කාරණාවක්. අපි ඔබට කිව්වා. ගෙදර වත්තේ මහා සංඝරත්නයේ උදේ නැත්තම් සාසන ඉඳ කරන මහා පූජාවක් වශයෙන්. එළවලු වාගා කරගන්න කියලා. ඒක පොඩි පොඩි කොටසක් වෙන් කරගෙන ඒකේ මහා සංඝරත්නයේ වස විස නැති එළවලු පූජා කරනවා. ගෙදර හැමෝමත් එකතු වෙලා ඒකට සම්බන්ධ වෙනවා. මොළේගෙන අපේ සීහලේ අය කාද? තමන්ගේ කුමරේ ඉහෙළම ලියද්ද සාසනෙට වෙන් කරලා තිබුණේ. පහළම ලියද්ද සත්තුන්ට වෙන් කරලා තිබුණේ. එහෙම ක්‍රමයකට ආවේ පින්නද? මේක නිසා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පෙරදිග ධාන්‍යාගාරය. දැන් හාල්ටික් ගෙනවන්නේ පිටරටින්. කාලයම වෙනසක අරුමේ. සීහල ගති වලින් ඈත් වෙනකොට මිනිස්සු පිරිහිනවා පින්නද? ඒක අයහන්න දෙන්නේ. යාවි ඔබට කිව්වා පින්වතුනි මේ සීහල ගැත නැවත වර්ධනය කරගන්න ඔබගේ දරුවට මේ දේවල් කියලා දෙන්න මේ සාසනය වෙනුවෙන් ඒ කොටසක් වෙන් කරන්නේ බීම් කොටස නෙමෙයි සාසනය වෙනුවෙන් ඒ එළවලු වගා කරලා ඒක පූජා කරගන්න කියලා. මෙහෙද බුද්ධ පූජා පවත්වන්න හැදි. ඉතින් අපිට ආරංචියක් ආවා පින්වතුනි. ලොකු පිරිසක් ඒකට සම්බන්ධ වෙලා කරනවා කියලා. ඔබ සීලු දෙනා ඒක කරනවා. ඒ වගේම පින්වතුනි දැන් පිටරට ඉන්න සමහර පිරිසෙන් අපිට ආරංචියක් ආවා ඩුබායි වල හිටපු ඒ ඉරුවායි වල ඒ කටයුතු කරන ඉහළ රැකියාවක් කරන ඒ නෝනගෙනේ දරුවොත් එක්ක ලංකාවට ආපු වෙලාවේ හරි දෙහිව කරගන්න අමාරු ඇති ඒ ආපු වෙලාවේ එංගදනේ මාසෙකට ලංකාවට ආපු වෙලාවේ දරුවෝ හිර දෙනව සම්බන්ධ කරගෙන කංගුන් ඇට ටිකක් හිටවලා ඒ මාසය තුල තේ වැවිච්ච කොටස පොඩි නිතියක් බදලා මේ ආරාමෙට ගෙනල්ලා පූජා කළා කියලා. මේ ආරාමෙට වෙන පූජාවක් කරන්න ආපෙලාම ඒකත් ගෙනල්ලා පූජා කළා කියලා. අපි හරි සතුටින් ඉන්නවා කියන්නේ. එතකොට ඒක තමයි කංකුම් තියෙනදී මිටි සාමාන්‍ය කංකුම් මිටිකින් කාලක් විතර තියෙනවා. සමහර මම දැක්කේ නෑ. එහෙම තියෙනද? ඒකද වැදගත්? අහපෝ මෙච්චරද ගෙනාලා ඒකද වැදගත්? නෑ පින්නද පින ගොඩක් ඉවර වෙලා. ඒ කියන්නේ පින කරලා ඉවරයි ගොඩක් මෙතනට කංකුන් ටික ගේනකොට. මේ මෙතනට පූජා කරගන්න එනකොට ගොඩක් පින් කරගෙන. ඒවා හිතෝ හිතවන්නයි ආපු මේ හිත. ඒ වෙලාවෙ ඉඳලා ඒවට වතුර දාලා සාත්තු කරලා පොර දාලා ඒව රැකවලාගෙන කවුරුද සාද මේ ඔක්කොම කළේ? සාසනය උදෙසා මහා සංඝරත්නයට දානයක් දෙන්න පින්වදින එදා මේ මාසෙම. ඒ කුංචි දරුවොත් එකතු වෙලා කැපුණේ. ඒකයි කියන්නේ පින්වදින මේක මහා පින් වන උල්පතක්. ඒවා අහලා අපි හරියට සතුට වෙනවා. අපේ සිවුමගේ දරුවෝ ඒව අකුරටම සිද්ධ කරනවා. ඒ දේවල් හරිය වටිනවා සිංහල. තව අපේ සිවුමගේ දරුවේ එනේ පැවිදෙන්න බලාගෙන ඉන්න මේ වයස යනකම් බලාගෙන ඉන්න ඔර්ලෝසු බලන්නේ නැති. එයි මේක වේගෙන් යන්නේ නැති කියලා. කැලෙන්ඩරේ බලන්නේ නැති දැන් දිනේ කෝ කියලා. තමා දරුවෝ ඒ තරම් ආසයි පැවිදි වෙන්න. හේතුව මේ සුදු මිනිස් අතරට එකතු වෙන්න. ආර්යයන් වහන්සේ අතරට එකතු වෙන්න තියෙන. ආර්ය මහා සංඝරත්නය රැකවන්නේ නම ඒ දරුවෙගේ අම්මා කෙනෙක් මහා සතුටට පත් වෙලා පින්විතනේ ඒවල ඒක. ඒ දරුවා ශිෂ්‍යත් විභාගයට යන්න කලින් ගෙදර හැමෝම එකතු කරගෙන පින්විතනේ මනරම් බුද්ධ පූජාව පවත්වනවා. ඒ දරුවා මූලික වෙලා මම ෆොටෝ එකක් එහෙම පෙන්නුවා. මනරම් බුද්ධ මන්දිරයක්. එතනේ ගෙදර ලස්සනම තැන කොහෙද? ඒ බුද්ධ මන්දිරය. ඒ තමන්ගේ පුංචි නංගිව සම්බන්ධ කරගෙන. ඒ මම දැකපු එක එක වීඩියෝ එක ඇහැලක පොඩි මට පෙන්නපු එකේ තිබුණා සිංහද. ඒ නංගිටේ ඒ බුදු පිළිම වහන්සේට මලක් පූජා කරන්න උස නැහැ. විද්‍යාවේ හදලා තියෙන්නේ. ඒ පොඩි පුතා තමයි ඒ නංගි උස්සන්නේ. නංගි උස්සලා අමගෙඩිය කඩන්නද? ඒ අපි අහලා තියෙන එකද නේද? නංගි තමයි මට ඉරි දෙකක් ඇති. වැඩි කරන ළමයි වෙනම නොවේ අපි. ඔය තමයි අහලා තියෙන්නේ. මේවා කවි වලට නැගුවොත් කොහොමද? අර නංගිට මල් ටික පූජා කරන්න මේ අයියා නංගි උස්සගෙන. ඒ නංගි මල් ටික පූජා කරන. පොඩි දරුවෝ මේ. ඒවා දකින්නේ තින්ගෙන අපිට තේරෙනවා. මහා ශ්‍රේෂ්ඨ පිරිසක් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මහා ශ්‍රේෂ්ඨ පිරිසක් තමයි මේ ලෝකෙට එන්නේ ඉන්නවා. මම ඒකයි ඔබට කියන්නේ සිංහල. තව තව සුදු ගතිය ඇති කරගන්න. ඔබගේ දරුවෝ මේවා සමාදන් කරවන්න සිංහල. එහෙනම් මහා යහපතක් සිද්ධ වෙනවා. ඒ වගේම තව ඔබට කියන්න සුභ ආරංචියක් තියෙනවා. දැන් මේ ප්‍රායෝගිකත්වය ගැන කතා කරන්නේ. දැන් ප්‍රායෝගිකව කරපු දේවල්. ඊට මේ සුභ ආරංචියට කලින් තව එකක් මම කියන්නම්. දැන් ඔබට කියවන්නේ මේ ඔබ තුල කොච්චර ගුණ වගාවක් සිද්ධ වෙලාද කියලා බලන්න. ඒ කියන්නේ අර අනුත්තර වූ පුණ්‍යයක් ශේස්ත්‍රිය ඔබ තුල හැදිලාද නැද්ද කියලා බලන්න. එහෙම නැත්නම් බණ ටිකක් දන්නවද කියලා බලන්න. බණ ටිකක් දන්න අම්මට සලකන්නේ නැති ඕන තරම් ලෝකේ ඉන්නවා. බණ දන්න. බණ ටිකක් බණ දන්නවා. බණ කියනවා. ෆෝන් එකනොත් බණ කියනවා. කාටද? තරුණ ගෑණි ළමයින්ට. එහෙමත් ඉන්නවා. ගෙදර ගෑණිත් එක රණ්ඩු. වචනයක් කතා කරන්නේ. රස්සාවට ගිහිල්ලා නෝන කෝල් එකක් දුන්නොත් එහෙම මම වැඩනේ. කතා කරන්න එපා මන කඩදරයක්. එහෙම කියන මිනිස්සු. ගැල්ලා මේ කෝල් එකක් දෙවලා කිව්වොත් එහෙම. අයියේ මට අර දහම අර ගැටලුව තේරුන්නේ නැහැ නේ අයියේ. මොකද්ද? ආනන්ගේ පොඩ්ඩක් ඉන්නකෝ මං කියලා දෙන්න. දැන් පටන් ගන්න. ඔන්න. මොනවද තින්ගද නේ? ඔය දහමත් තේරිලාද? නැහැ. ඔය දහම දඩමීම කරගෙන තමන්ගේ ආසාවල ඉස්සෙද්ද කරගන්න. ඒව නෙමෙයි. තමන්ගේ ගුණ වගාව බලන්න. තමන් කොච්චර ගුණෙන් පරිපූර්ණ වෙච්ච කෙනෙක්ද කියලා බලන්න. තමන් වසන ගතියෙන් යුක්ත කෙනෙක්ද කියලා බලන්න. තමන්ට කන්න බොන්න දෙන්න පුළුවන්කම තියෙද්දී අම්මා තාත්තාව පැත්තක විසි කරලා තියනද කියලා බලන්න. යෝ මාතරං වා පිතරං වා ජින්නකම් ගත යොබ්බන. පහු සම්තෝන භරති. අහලා තියෙනවනේ ඔය. තමන්ට කරන්න පුළුවන්කම තියෙද්දී. තමන්ගේ දෙමාපියන් සලකන්න නැත්නම් පැත්තක විසි කරලා තියනවා. ඒ අමු වසනේ කියලා. විදිනම හන්න වසලේක් නේ එහෙනම් වසල ගැති සුද්ධ කරගන්න පුළුවන් දෙමින් ඉඳලා දහම දැනගෙන නෑ ප්‍රතිපදාවට එකතු වෙන්න ප්‍රතිපදාවද වෙන්නේ මේ ගැති දුරු කරගන්න පුළුවන් දැන් මේ අපේ ස්වාමින් වහන්සේලා විවිධාකාරයෙන් පිටරටවල වල දේශනා කරනවා මම දැන් රටවල් පහ ආයකට මේ දේශනා මාසිකව පැවැත්වෙනවා දේව තුලින් හැමදෙස්සෙම අපි මේ කියන්න උත්සාහ කරන්නේ පින්වදනේ මේ ප්‍රායෝගිකව නිවනට යන ක්‍රම නේද? තමන් තුළ තියෙන අර සත්ව ගති අතහැරලා සුදු ගතියටපත් වෙලා ඒ තුළින් ආර්ය ගතියටපත් වෙමින් ඉදිරියට යන ගමන. ඉතින් මේකේ සමහර අවස්ථාවලදී මේ අපේ ස්වාමීන් වහන්සේලා කරන දේශනා අහලා සමහර තිරිස් තමගේ ජීවිත මම විශාල වශයෙන් වෙනස් කරගෙන හටියු කරගෙන යනවා. ඉතින් අපිට හරි සතුටුයි ඒ සම්බන්ධ මොකද අපිට පේන්න තියෙනවා පින්වද මිනිස්සුන්ගේ වෙනස්කම්. දැන් ඒක මහත්ය. එංගලන්තේ හරි කොහේ හරි රටක ඉන්න මහත්තේ. ඒ දේශනා ශ්‍රවණය කරනකොට මේ මහත්තයා හිතනවලු. මම මෙහි ඉන්නේ. අම්මයි තාත්තයි ඉන්නේ මල්ලි හරි නංගි හරි ගාව. කොහොමද හරි කවුරු හරි ගාව. මට මහා පාඩුවක් මේ වෙලා තියෙනවා. මට මගේ අම්මා තාත්තා ළඟින් ඉඳගෙන සලකන් ඉඳියන්න. ඒක නිසා පින්විතනේ මේ මහත්තයා. එයාගේ නිවාඩු ටික එකතු කරලා නිවාඩුවක් දාලා ලංකාවට අවිල්ලා තියෙනවා. මාසයක්. දැන් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් ලංකාවට එන්නේ මොකටද? ගොඩ පිරිසක්. ගොඩකින් ජොලියක් දාලා යන්නේ. ඔය ගිහිල්ලා ඉතින් කොයි කොයි ට්‍රිප් එකක් ගිහිල්ලා ඔය හෝටල් එක නතර වෙලා ඉඳලා ආදිවාසීන් ඒව කරන්න යන්නේ. මේ මහත්යාගේ මොකටද? මම හැමෝම මේක දෙනවා කියලා කියන්නේ. මේ මහත්යාගේ මොකටද? අම්මට තාත්තට සරකන්. ඒ ආපු දවස් ඉඳලා ඒ මාසෙම කරලා තියෙන හිඟද? අම්මා තාත්තා ළඟ ඉඳගෙන අම්මා තාත්තගේ අපෝපස්තන් ටික. රෑ එක විතර වෙනකම්ම අම්මා තාත්තගේ අපෝපස්තන කරලා පොඩ්ඩ නිදාගෙන ආයේ උදේ නැගිටිච්ච වෙලේ ඉඳලත් ආයේ අපෝපස්තන කටයුතු තමයි කරලා තියෙන්නේ. ඒ දවස් ගානම. හැදිලා නැද්ද මිනිස්සු? අපිට ඕනේ සුදු ගතිය නෙමෙයිද ඔය නිර්මාණය වෙන්නේ? තමන්ගේ අම්මට සලකන්නේ නැති කෙනා තාත්තට සලකන්නේ නැති කෙනා. ඒ කාලේ නම් ගල් ගහලත් මරලා දිනවනේ. මොඳ මේ ලෝකේ ඉන්න සුසු කෙනේ නෙමෙයි මහා පෞකාරයෙක් මේ මුළු ලෝකෙම ගඳ ගස්සන මහා පෞකාරයෙක් කියලා. ඒකයි වෙන්නේ. ඉතින් අපි හරියට අගය කරනවා. ඒ ගුණ ධර්ම. තමන්ව වෙනස් කරගෙන කටයුතු කරන්න. තව මහත්මයෙක් තාත්තා අසනීප වෙලා. ඒ මහත්මයාට සතුටකුත් හිතනවලු. දුකකුත් හිතනවා. තාත්තා අසනීප වෙච්ච නිසා දුකක් හිතනවලු. තාත්තගෙන් සතුටකුත් හිතනවලු. දැන් මට ලොකු වාසනාවක් නේ උදා වෙලා තියෙන්නේ. මගේ තාත්තට දැන් මට තව සලකන්න පුළුවන්. ඒ නරක චේතනාවකින් සතුටුුණා නෙමෙයි. තමන්ට ලැබිච්ච ඒ තාත්තා අසනීපුණාට සතුටුුණා නෙමෙයි. ඒ අසනීප නිසා තමන්ට හම් වෙච්ච වාසනාව ගැන හිතලා සතුටු වෙනවා. අම්මා තාත්තට සලකන්න අවස්ථාවක් හම්බුනා නේද? අපිත් ඔය විදිහට සතුටු වෙනවා නේද? මේ අපේ ස්වාමීන් වහන්සේ නමක් අසනීපුණොත් එහෙම අපිට සතුටුයි. අසනීප වෙච්ච හින්දා නෙමෙයි. උන්වහන්සේ අපෝපස්ථාන කරලා අපිටත් ලොකු පිනක් කරගන්න පුළුවන් කරා. ඒ නිසා අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ අපේ ස්වාමීන් වහන්සේලා අසනීපුණාට. මොකද අපි පින් බලාගෙන ඉන්නේ. පිනක් කරන්න අවස්ථාවක් එනකන් අපිත් බලාගෙන ඉන්න තියෙනවා. මොනවද පින කියන්නේ? නිවනට ලිෆ්ට් එකක් නිසා. උඩින් උස්සලා දින නිසා. ඉතින් ඒ වගේ සුදු මිනිස්සු අතර තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් පින්ගදනේ. ඒ සුදු මිනිස්සු නම් මෙච්චර කාලාවක් කිව්වේ අපේ දායක එහෙමද මේ උපාසක උපාසිකයන්ට මේ සුදු ගති ගැන. එහෙනම් අනගාരിക අනගාരിക ස්වාමින් වහන්සේලාගේ සුදු ගති ගැන මොන කතාවද? එහෙනම් සුදු මිනිසුන්ගේ පාරාදීසයට එකතු වෙන්න තියෙන. ඔබ පුළුවන් තරම් පින් කරන්න එතකොට ඔබට අවස්ථාවේ මේ පාරාදීසයට එකතු වෙන්න. ඔබගේ දරුවා ලව්ව පුළුවන් තරම් පින් කරවන්න හැදෙන්නේ ඔබගේ දරුවාට අනාගතයේදී මේ පාරාදීසයට එකතු වෙන්න පුළුවන් වෙයි එහෙම නැත්නම් පින් වෙන්නේ කුඩු ගහන අයගේ පාරාදීසයට එකතු වෙන දරුවෝ. ගණිකාවන්ගේ පාරාදීසයට එකතු වෙන දරුවෝ. ලිංගික අපචාර කරන අයගේ පාරාදීසයට එකතු වෙන දරුවෝ. මේ පාරාදීසයට එකතු කරන්න පුළුවන්. නැත්නම් අමු කුහකයන්ගේ පාරාදීසයට එකතු වෙන්න. නමුත් මේ පාරාදීසය සුදු මිනිසුන්ගේ පාරාදීසය. සුදු මිනිසු හදන මැසිම. මේ අපේ යතිවර මහා සංඝරත්නය. උන්වහන්සේලා අතර එකතු කරන්න ඔබගේ දරුවව දවසක. අදිස්ථානයක් ත්‍යාගෙන කටයුතු කරා. ඒකාන්තයෙන් මේ අවස්ථාව සැලසෙරයි. ඉතින් සුභ ආරංචියක් තියෙනවා ඔබට කියන්න. ඒ සුභ ආරංචිය තමයි තියෙන්නේ. අපේ ආරාමෙ අපි පෙර දිනයක කිව්වා වගේ අපි මගේ ගිය ගිය පොය වාරෙදි අපි ඒ ගැන සඳහන් කළා. අපේ ස්වාමීන් වහන්සේලා 14 නමක්. මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී මේ සතියකට උහිදවලදී උපසම්පදා අභිෂේකය ලැබුවා. තවත් ස්වාමීන් වහන්සේලා 14 නමක්. ඒකට පින්වතුනි ඒ මහා පින්කමට ඔබ සීල දෙන අතීත දීලා දායක වෙලා ඉතින් ඔබ තමයි දන්නෙත් නැහැ ඔබ දායක වුණා කියලා ඒකට. ඔබ දායක වුණා පින්වතුනි. මොකද අපි ඔබට කියලා තියෙන්නේ. ඔබ ශාසනයෙන් යමක් පූජා කරනවා නම් මුදලක් හරි පූජා කරනවා නම් ඔබට අවශ්‍ය මොකක් හරි දානයක් දෙන්න නම් පූජා කරන්නේ. ඔබ දානයට සහ අනෙකුත් සියලුම ශාසනික කටයුතු සඳහා මේ පූජාව සිද්ධ වේවා කියලා අදිස්ථාන කරන්න කියලා ඔබට හැමතිස්සෙම කියන්නේ ඒකයි. එතකොට අපිට පුළුවන් වෙනසින් ඒ දානයේ ඉතුරු වෙන යම් කොටසක් තියෙනවා නේද? ඒ හැම එකක්ම ඔබට තව තවත් පුණ්‍ය ප්‍රත්‍ය නැගෙන පරිදි ඒ දේවල් වලට සම්බන්ධ කරවන්න. ඉතින් හැම කෙනාම අපි හැමතිස්සෙම හැම පිනකටම සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒක ඔබ දන්නවද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් මේ මහා පුණ්‍ය කර්මෙදී හැම කෙනාම සම්බන්ධ වෙනවා. ඔබ සියලු දෙනා. මේ මහානායක අනුනායක උත්තමයන් වහන්සේලා, මේ කාරක සංඝ සභාවේ උතුමන් වහන්සේලා, ඒ වගේම මේවට සම්බන්ධ වෙන උපාධ්‍යයන් වහන්සේලා, කර්මාචාර්යවරුන් වහන්සේලා ආදී කොට ඇති සියලු උතුමන් වහන්සේලා, අපි කෙරෙහි මහා අනුකම්පාවකින් මේ අපේ ස්වාමින් වහන්සේලා මේ උතුම් උපසම්පදා සීලයේ පිහිටෙන්. ඉතින් ඒවට නන්නායෙන් සම්බන්ධ වෙලා අපි මෙතන බොහෝ පිරිසක් පින් කරගත්තා. ඉතින් ඔබට සමාන සම්බන්ධ වෙන්න බැරි වෙන්නේ නැති. නමුත් ඔබට මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ උපසම්පදා වෙච්ච වික්ෂුන් වහන්සේලාට දවස් 3කට විතර තමන්ගේ නිවස පූජා කරපු එක තාත්තා කෙනෙක් හිටියා. තමන්ගේ නිවස සාසන වෙනින් පූජා කළා ඒ දවස්වල. ඒතර ගෙදරයි ඔක්කොම යන්න කියලා ගෙදරයි. බලන්නේ කොච්චර කොහොම හිතනවද කියලා හිතා ගන්න වෙන්නේ මේ දේ. ඒතර ගෙදර ඉන්න ඒ අනිත් පිරිසට වෙන තැනක් හොයලා දීලා අර උපසම්පදාවට වැඩිය ස්වාමීන් වහන්සේලා තව උපසම්පදා වෙලා වැඩිය ස්වාමීන් වහන්සේලා. ඒ දවස් කීපය තුලම පින්වතුනි. තමන්ගේ නිවසේ වැඩ ඉඳවගෙන. දැන් මේ කොරෝනා වසංගත කාලේ ඒ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන යටතේ පුණ්‍ය භාරයත් එක්ක සම්බන්ධ වෙනා පුණ්‍ය භාරයත් එක්ක කතා කරගෙන. ඒ අපෝපස්ථානය මේ දවස් ගානම සිද්ධ කළා. මහා පිනක් රැස් කරගෙන තියෙනවා. තාත්ත කෙනෙක් වගේ ඉතින්. මේ උපාසක මහත්තයා. ඒ කරන පින. සුළුපටු දෙයක් නෙමෙයි ඉතින්. මොකද හේතුව? මේට කලින් තමන්ගේ සේසතම. තමන්ගේ ජීවත් වෙන්න ওই නිවස තියාගෙන ඉතින් සේසතම සාතනෙට පූජා කළා. එතුමා අදිස්ථාන කළා තියෙන්නේ. එතුමා ජීවිතුන් අතර ඉන්නකන් මේ ස්වාමින් වහන්සේලාට එළවලු එතුමා සම්පාදනය කරනවා කියලා. එතුමාගේ වත්ති හදලා. ඒ වගේ මහා පුදුම අදිස්ථාන තියාගෙන කටයුතු කරන මිනිස්සු. මම මේ ඔබට කියන්නේ සූරංගනා කතා. මේවා පින්වදෙනි මේවා අහන්න සුදුසු නැති අය ඇහුවොත් එimhe හිතයි මේ බොරුද කොහෙද මේ හාඳුරු ධර්මාසිරු වෙනදගෙන කියන්නේ කියලා. මොකද විශ්වාස කරගන්න බෑ. මොකද සුප්පියා වගේ කතාව අද කිව්වොත් එimhe විශ්වාස කරගන්න බෑ. මිනිස්සුගේ බොරු කතා ඔය ඔක්කොම ඔය හදපු කතා ගොතපු කතා කියලා. ඒ හේතුව පින්වදෙනි ඒ අයට ඒව දරා ගන්න බෑ. ඒ අයට ඒවා විශ්වාස කරගන්න බෑ. එහෙම දේවල් ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා. මොකද අපිට පුළුවන් නේද? මොකද අපි එහෙම උතුම් පිරිසක් ඇසුරු කරන නිසා පින්වදෙනි අපි දන්නවා. ඔය කලව නෙමෙයි. කන කපලදී කන සාසනෙ වෙන්නේ තමගේ කෙත්වතු යායම පින්වදනේ සාසනෙට පූජා කරපු මිනිස්සු මේ ඔක්කොම සාසනෙට එන අනේ සාමිනේ අපිත් පොඩ්ඩක් ගන්න ඒක ටික ඔක්කොම සාසනෙට හැබැයි ඔබ වහන්සේට මැද නම් අපිටත් එපා අපිට එපා ඔක්කොම ඔබ වහන්සේට එහෙම මහ පුදුම කැක්කුමනේ මේ වෙලාවෙන් කටයුතු කරන්න පිරිස ඉන්නවා කියන්නේ කොහොම බිහි වෙනවද කියලා මට හිතා ගන්න බැහැ. මහා පුණ්‍ය ශක්තියකින් උපදින මිනිස්සු. ඉතින් ඒ විදිහට පින්විතනේ උපසම්පදා පින්කම බොහොම ශ්‍රේෂ්ඨ විදිහට සිද්ධ වුණා. ඉතින් ඔබ සියලු දෙනා එකට සහසම්බන්ධ වුණා. ඒ සහසම්බන්ධ වෙන්න බැරි වෙච්ච කවදාවත් හිටියා නම් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වෙන්න තමයි මම මේ කාරණාව කියන්නේ. එහෙනම් දැන් හොඳට ඔළුවට ගන්න පින්විතනේ මේ එකක් අද මේ වන්දි බට්ටකම් කරන්න නෙමෙයි මේ. වන්දි බට්ටකම් කරන්න නංගම් කියනවානේ. ඒව නෙමෙයි. මේ උතුම් පිරිස් කරපු උතුම් දේවල්. තවත් උතුම් පිරිසකට මේ උතුම් ගතිගුණ ඇති කරගන්න තමයි අපි මේ දේශනා කළේ. හිතන්න එපා ඉතින් අදත් මේ අපිට ඉතින් පින ගැනම තමයි ඉතින් කිව්වේ. වෙන මොනවා කියන්නේ? ඔබට මම මනරම් දහම් දේශනාවක් කරනවා. ඔක්කොම අතහැරලා ඉන්න බලන්න. ඒක කරන්නේ පින දෙන්න ඕනේ. ඒකයි ඔබ ඉස්සෙල්ලා පින්නේ සමාදන් කරන්නේ. හොඳට මතක තියාගන්න මේ ඉපදිච්ච ගමන් කිරි මව කිරි දෙන්නේ. ඉපදිච්ච ගමන් වට්ටහ ගෙඩියත් අම්බලා කන්න දුනොත් එහෙම මිර කරගෙන මැරෙනවා. හැබැයි පොඩි එකයි ඉපදිච්ච ගමන් වට්ටහ කන්න තමයි කැමති. උඩ කිරි බොන්න හරි යන්නේ නැහැ. ඒකයි මේ ඉස්සෙල්ලා කිරි බොන්න ඕනේ. ඊට පස්සේ ඔය සුප් වගේ දේවල් බොන්න වතුර ටික. වතුර වත් දෙන්නේ නැහැ මොලේ. එහෙම ක්‍රමක්‍රමයෙන් තමයි දෙඟුසනේ. ඔය ගන්න ආහාරය ඉන්නේ. ටික කාලයක් යනකොට තාරත් කෑ හැකියි. දැන් තාර නෙමෙයි. අලගෙඩියක් සම්බල කැවුවත් තමයි තීර කරගෙන මැරෙන්න පුළුවන් දිරව ගන්න බැහැ. ඒ නිසා අපි හිතන්නේ මේ ක්‍රමානුකූලව යන්න ඕනේ ගමනක් නේ. ඌමනාව තිබ්බට හරියන්නේ නැහැ. ඌමනාව නම් තියෙන්න පුළුවන්. අර පොඩි එකා මුලින්ම කරාටි ගහන්න ගියාම උට ඕනේ ලොකුම පාර ගහන්න. දවස් දෙකෙන් මැරෙන්න ගහන්න උට. නටන්න ගියාට පස්සේ උට ඕනේ දෙවල් මඩුවක වාහල් නටන්න ඉස්සෙල්ලා. ආවේශයක් අරගෙන. මෙර ගහන්න ගියාට පස්සේ උට ඕනේ ලොකුම මෙරපදේ ගහන්න. නිවන් දකින්න ගියාට පස්සේ උට මුලින්ම ඕනේ අරිහත් වෙන්න පස්සේ සෝතාපන්න වෙන්න කියලා. ඔය ඉතින් එදා ඉඳලා ආපු ක්‍රමය. නමුත් ඔය ක්‍රමය නෙමෙයි හරියන්නේ. ඉස්සෙල්ලා පොඩි ඔය හරම මෙරපද ගහන්න ඕනේ. ඒව ගහලා තමයි ලොකු බෙරපද වලට යන්නේ. නමුත් ඉතින් ලොකු බෙරපද දැකලා අහලා තමයි බෙර ගහන්න ආසෙ හිතෙන්නේ. දැන් මටත් ආසෙ හිතෙන පොඩි කාලේ බෙර ගහන්න. බෙර ගහන්න. නටන්න. ඔක්කොටම ආසෙ හිතෙන. ආසෙ හිතෙන හැම එකක්ම මම කළා. ඒක නෙමෙයි පස්සේ කපුලෙත් කරේ දුණා කියලා. මට ආසෙ දුන නම් ඒ ඔක්කොම කළා. ඒ කලේ ඒ හැම එකම තියෙන දේවල් බලන්න. ඉතින් බෙර ගහනකොට මට ආසෙ දුනේ. ඒ බෙර ගහන හැටි දැකලා. ඒ ලොකු බෙරපද ගහනවා දැකලා ආසෙ දුනේ. තවත් මං ගිහිල්ලා කිව්වා මටත් බෙර ගහන්න. ඒ ගහන දුන්නේ මොකක්ද? තකට 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 කියලා ගහන දුන්නා. පා වෙනවා ඕක ගහන. ඕක ගහනද කියන්නේ? නෑ. මට ඇහුනේ ඕක නෙමෙයි මුනි. එහෙනම් දැන් අර ඇහුනේ නිසා නාසය තුනේ. නේද ඒක ගහන්න තමයි ඕනේ ඕනේ. එහෙනම් තකට තකට ගහන්න බෑ. ගානුනේ තරි තරි කිට දිලි දිලි කිට තරි කිට දිලි කිට තරි දිලි තරි කිට දරි කිට තක් කිට දරි කිට කියලා ගහන්න ඕනේ මට. මොකද ඒකනේ මම ඇහුවේ. ඒක අර වැඩ දාලා ගහනකොට මොකද උනේ? ෂා නියමයි. ඇඟ නැට වෙනවනේ ඒක ගහද්දි. නෝ ගියාට පස්සේ දුන්නේ තකට තකට ගහන්න. මාස ගානක ඒක ගැහුවට පස්සේ තමයි අනිත් එක දුන්නේ. හරි අපිරිය මොලේ. නමුත් දක්ෂයෙක් බිහි වෙන්නේ කොහොමද? එන්නේ ක්‍රමයට. මට මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න ආසයි තමයි. හැම එකක්ම ඉගෙන ගත්තා. ජ්‍යොතිෂ ඉගෙන ගන්න ආසයි තමයි. ආසයි තමයි නංගල. අපු ගමන නෙමෙයි මොකද සල්ලි හම්බ කරන්න අපේ දිමාපියන් සල්ලි දෙදෙන්නේ ඒවෙන් සල්ලි හම්බ කරන්න නෙමෙයි ආසේ මේ අපේ මේ අපේ සිංහල මිනිස්සු කරගෙන ආපු දේවල් ගැන අත්දකින්න මේ හැම එකම දැක්කේ මේ මුලක් තියෙන මේ මුලේ ඉඳලා එන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා හැබැයි අග දැකලා තමයි ආසයි තෙන්නේ හැම එකටම නිවනත් එහෙමයි. රහතන් වහන්සේ දැකලා තමයි, උන්වහන්සේ ගැන අහලා තමයි ආසය තින්නේ අනේ නිවන් දකින්න. ඒක නිසා මුලින්ම ඇවිල්ලා අහන්නේ මොකද්ද? අනේ ස්වාමීනි මට රහත් වෙන්න බණ කියන්නේ. මම ඔබට යෝජනා කරන්න කියනවා. එහෙම කරන්න එපා. ඒක අසාර්ථක ක්‍රමයක්. මේ මුලින් ඉඳලා එන ප්‍රතිපද දාන කතා සීල කතා විදිහට එන්න ඕනේ ක්‍රමයක් තියෙනවා කියන එක. එහෙම ගියාම හරි ලේසි. මුල ශක්තිමත් කරගෙන ගියාම තියෙනවා අගට යන්න යන්න හරි ලේසි. නමුත් මුල ශක්තිමත් නැත්තම් අගට යාගන්න බෑ. එහෙනම් අන්න ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. ඔබ නැත්තම් අපි ගැන සිංහදනේ ඔබට සමහර ඉතින් අනේ ඉතින් ගුරු හාමුදුරලා නිවැරදි යනවා අපි ඔපින තින් කරවනෝ නෑ අපි තින් කරනවා. එහෙම හිතන්න එපා කවදාවත්. මේ ඔබට වැඩක් කරන්න කියනවා නෙමෙයි තින්ගත. ඔබට යහපතක් එන්නේ ඔබට මේ ගමන යන්න. අර අපේ ගුරුවරු අපිට යහපතක් කළේ. මොන්ටිසෝරි ගියාට පස්සේ රචනා ලියන්න දුන්නේ නැහැනේ. මේ ක්‍රමක්‍රමයෙන් ආපු නිසා පින්ගතනේ ඉතින් 10 වසරකට විතර යනකොට හොඳ රචනාවක් ලියන්න පුළුවන්. ඒ හැම එකක්ම එහෙම නේ කියනවා. සතන් කලාවක් ඉගෙන ගත්තත් එහෙමයි ඉගෙන ගන්න. ඒක නිසා ඒ ක්‍රමයට අනුගත වෙන්න. ඒ ක්‍රමයට අනුගත වුණාම හරි ලේසි. හිත ටිකක් අකමැති වෙයි. මොකද මාන්නක්කාරකම නිසා ලොකු වැඩනේ කරන්න ඕනේ හැමදේම. නමුත් ඇත්තට මුහුණ දෙන්න. ඇත්තට මුහුණ දීලා ටික ඉස්සරහට එන්න. කිසිම කරදරයක් නැතුව මේ නිවන කරගන්න පුළුවන්. ඒකයි මේ ඔබට මේ අවස්ථාව හදලා දෙන්නේ. එහෙනම් ප්‍රායෝගිකව පුළුවන් තරම් නිවනට නැඹුරු කරන්න හිත පින් කරන හැම වෙලාවකම නිවන අදිස්ථාන කරගෙන බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවී සැනසෙච්ච ආකාරයෙන් මටත් නිවෙන්න හම්බෙන්න කියලා. ඒ අදිස්ථානයේ තියන්, ඒ අදිස්ථානයේ තියාගෙන ඉස්සරහට කටයුතු කරන්න සිංහසෙනි ඔබට වරදින කිසිම හේතුවක් නැහැ. ඔබට ඒකාන්තයෙන්ම මේ අත්දැකීම මේ නිවන කරගන්න පුළුවන් ක්‍රමානුකූලව මේ ගමනේ යන්න කියලා. මේ විදිහට කටයුතු කරගන්න එහෙනම් මේ යතිවර සංඝරත්නය හැමතිස්සෙම මහා සංඝරැකවරණය ඔබට ලැබලා දෙනවා. තථාගතයන් වහන්සේගේ සරණ තියෙනවා ඔබට. මහා මේ ධර්ම රත්නයේ පිහිට තියෙනවා. මහා සංඝරත්නයේ මහා රැකවරණයක් තියෙනවා. අන්න ඒ රැකවරණයත් එක්ක ඔබට මේ ගමනේ යන්න පුළුවන්. අපි හැමෝම ඔබ වෙනුවෙන් ඉන්නවා. ඒ වගේම නොදුරු අනාගතයේදී සිංහදනේ ආරාමය ඉවර වේවි. ඔබගේ පුණ්‍ය ශක්තිය වැඩ දියුණු වෙගෙන එනකොට කුඩා කණ්ඩායම් වශයෙන් හරි කමන්නේ ආරාමයට එන්න වැඩ පිළිලක් සකස් කරලා ඒ වැඩ පිළිලක් හදන්න අපි උත්සාහ කරනවා පින්වතුනි. නමුත් ඒකට අපිට ඒ අදාළ බලධාරීන්ගෙන් අවසර ලැබෙනවා. අපිට කැමැති විදිහට ඒක කරන්න බෑ. මොකද අපි ලොකු පිරිසක් මේ ආරාමයේ ඉන්න නිසා මේ ආරාමයට කවුරු හරි පුද්ගලයෙක් ඇතුල් වෙලා ඒ කෙනාට ඒ කොරෝනා හැදුනා කියලා සම්මත වුණොත් එහෙම කවුරු හරි අහුවුණොත් ඒ කියන්නේ ඒ මොන හරි දෙයකින් ආරංචි වුණොත් එහෙම පින්වතුනි මේ ආරාමයේම සීල් තියෙනවා. ඒක ඔබ හොඳටම දන්නවා. මොකද ඒක කෙනා ආපු තැන කොහොමද සීල් තියලා වගේ තමයි අපි ඉන්නේ. ඉතින් අපි කාටවත් එහෙම එලියට යන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ හැම කරදරවලට මුණ පාන සිද්ධ වෙනවා. ඒක නිසා මේවා ඒවට සම්බන්ධ වෙලා කටයුතු කරන මේ බලධාරීන් අපිට හැමදෙස්සම දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඉතින් අපි ඒ අයගෙන උත්හල බලලා පුළුවන් විදියට මේ ඔබට මේ ආරාමයේ ඉදිරි අනාගතයේදී නුදුරු අනාගතයේදී පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් හරි ඇවිදින්න මේක කරන්න අවස්ථාව හදලා දෙන්න වැඩ පිළිවෙල කරනවා. මේ ඉතහල් ඔබට තියෙන්නේ මේ වීඩියෝ හරහා මේ දේශනා ප්‍රවණය කළා. තමන්ගේ තියෙන ගති ප්‍රවතුන් සුද්ධෝද කරගෙන තමන්ට ඒ යහපත සලස්ස ගන්න. හොඳයි සිංහතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ රස කරගත්තා වූ අනන්ත ප්‍රමාණේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමේ මේ නිබන්ධන මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන තියන්. ඒ වගේම සිංහදිනේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිට මෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මනිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන තියන්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා. සාදු සාදු අනුමෝදන්. සාදු අනුමෝදිත. කමාමි කමිතබ්බ. සුවපත් වේවා. ගුණ වර්ධිය වේවා. තපෝ වර්ධිය වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වේවා. කන්ති පරමං තපෝ සිද්ධිකා. නිබ්බානං පරමං වදන්ති බුද්ධා. නහි පබ්බජිතෝ පරූපගහති. සමනෝ හෝති පරං විහෙතයන්තෝ. සබ්බ පාපස්සකරණං. කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. ඒතං බුද්ධානුශාසන. අනුපවාදු අනුපගහතු. පාතිමොක්කේච සංවරෝ. මත්තඤ්ඤුතාච බත්තස්මි. පන්තංච සයනාසන. අධිචිත්තේ චායෝගෝ. ඒතං බුද්ධානුශාසන.